雷啥的。Dedahas dahata vasare dolosvini maase devenida bhavana wedasatahana tawat vasaraka evi yana avasana maaseeta api pæmenila sitinawa සියලුම සංස්කාරක ධර්මයෝ අනිත්‍ය බව පසක් කර දෙන මාසයක් බවට පත් වෙනවා හැම දෙයක්ම ගෙවිලා යනවා ෂය වෙනවා කියන පණිවිඩය අපිට ලැබෙනවා එවිට වැඩෙන්නට ඕන කාරණය තමයි මරණානුස්මෘතිය. අපි කවුරුත් ශරීරයෙන් වයසට ගිහිල්ලා මෙතනින් අවසන් වෙලා යනවා කියන පණිවිඩය. එහෙම තේරුම් ගත්තට පස්සේ අපිට තියෙන ප්‍රධාන කාරණය තමයි මේ ජීවිතෙහි සත්‍ය සොයන එක. වඩාක් උදවිය හොයන්නේ අර පුජ්‍යලයාගේ සත්‍ය සොයනවා, අර ආගමේ සත්‍ය හොයනවා, මේ ආගමේ සත්‍ය හොයනවා, ආගම් එකට එක ගලපලා මොකද්ද ශ්‍රේෂ්ඨ කියලා බලන්න යනවා. ඒකද මේ වැදගත්. තමා කියන්නේ කුමක්ද කියන සත්‍ය. තමාගේ මේ සිතුවිලි හැඟීම් කියන්නේ මොනවද සත්‍ය. තමා තුළ පවතින දෘෂ්ටි අතර ඇති සත්‍ය සෙවිය යුතුයි. අන්න ඒ විදියට සොයන කෙනෙකුටයි අපි කියන්නේ විදර්ශනා භාවනාවේ දෙන කෙනෙක් කියලා කියන්නේ. තමා තුල සත්‍ය, තමා කියන පුජ්‍යලයා පිළිබඳව තියෙන සත්‍ය. එහෙමනම් එයා ඉගෙන ගන්නේ තමා පිළිබඳවමයි. තමා ගැනමයි සොයන්නේ. බුදු පියාණන් වහන්සේ දේශනා කළානේ බඹයක් පමණ ශරීරය තුළම ලෝකයත් ලෝක නිරෝධයත් පනවනවා කියලා. එහෙමනම් ලෝකේ ඉගෙන ගන්නත් තමා දිහා බලන්න වෙනවා, ලෝක නිරෝධය බලන්න තමා දිහාම බලන්න සිද්ධ වෙනවා. දැන් ආගමක් අවශ්‍ය නැහැ තමා දිහා බලන්න. ඇයි? තමන්ට තමන්ව හැම මොහොතකම දැනෙන නිසා ඒ දෙස බැලීමට දැනීමක්, ඉගෙන ගැනීමක්, වෙන ආගමක්, වෙන අධ්‍යාපනයක්, වෙන උපාධියක් අවශ්‍ය කරන්නේ නැහැ. මොකද තමා තමාට දැනෙන නිසා. තව වචනයකින් ඒක විග්‍රහ වෙනවා ආත්ම ගවේෂණය. ආත්ම ගවේෂණය, තමන්ගේ ආත්මය කියන්නේ මොකක්ද කියලා, මේ ආත්මය කොටගත්ත ස්වභාවය කුමක්ද කියලා සොයනවා. සමහර අයගේ ආත්මය හරි බරපතලයි, හරි දෘෂ්ටිධාරී. ඒ අයට මානසික සහනය අඩුයි. දෘෂ්ටිධාරී වෙන්න වෙන්න මානසික සහනය අඩු වෙනවා. සමහර උදවිය දෘෂ්ටිධාරී භවෙන් ගොඩා ඈතයි. දෘෂ්ටිධාරී භවෙන් ඈත නිසා ඇතන්ට සහනය තියෙනවා. ඉතින් අපි හැමෝම දවසින් දවස දහම තේරුම් ගන්නවා නම් අපි කාටත් හැකියාව තියෙනවා මේ දෘෂ්ටි ධාරී භවින් දවසින් දවස ඉවත් වෙන්න අපිට අවකාශය තියෙනවා. තමාගේ විදර්ශනාව තමාමයි. තමාම නිවැරදි කර ගැනීම තමාම සතුයි. තමා තුළ පවතින සිතුම් පැතුම් අතර තිබෙන හරි සහ වැරදි, එහෙම නැත්නම් සම්මාදිට්ඨික මිත්‍යාදිෂ්ඨික ස්වභාවය බලන්නයි අපිට තියෙන්නේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ දහමට අනුව. තමා තුළ විනය පවතිනවද කියලා බලන්න. දහමට අනුව විනය, චරණය, චරාත කියන ස්වභාවය පවතිනවද කියලා බලන්න. එතකොට ධර්ම විනය කියන එකේදී අදහස් වෙන්නේ ධර්මය පිළිපැදීම, ධර්මය පිළිපැදීම. ධර්ම විනය කියන්නේ ඒකට. දැන් පිටින් ගත්තාම විනය පිටකය වෙනම තියෙනවද? සූත්‍ර පිටකය වෙනම තියෙනවා. ඒ දෙක ගලපන්න නෙමෙයි අපිට තියෙන්නේ, දහමට අනුව විනය අපි කොහොමද, අපේ සිත කොහොමද අනුගමනය කරන්නේ කියලා බලන්නයි තියෙන්නේ. දැන් බලන්න, බුදුරජාණන් වහන්සේ අනිත්‍යයි අනිත්‍යයි කියලා පෙන්නපු දේවල් අපේ සිත කොහොමද ග්‍රහණය කරලා තියෙන්නේ? නිත්‍යයි 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 වශයෙන්, වචනය නිත්‍යයි, රූපය තම තමන් නිත්‍ය කරගත්ත විදියට නිත්‍යයි. ඒක තේරෙනවද පින්නතුන්ට? මේක මගේ ඉඩම, අරක අනුන්ගේ ඉඩම නේද? ඒක තමයි නিত্য. මේ නিত্যයන් තමයි ලෝකයේ ප්‍රශ්න හදන්නේ. දැන් දෙදෙනෙක් අතර නিত্যයන් දෙකක් තිබුණොත් රණ්ඩුවක් ඇවිලෙන්න පුළුවන්. එක්කෙනෙක් කියනවා ඒක යාගේ කියලා, තව එක්කෙනෙක් කියනවා නෑ ඒක මගේ කියලා. එක්කෙනෙක් කියනවා ඒක එහෙම නෙමෙයි කියලා කියනවා, තව එක්කෙනෙක් කියනවා ඒක එහෙමයි කියලා. එහෙමනම් දැන් තර්කයක් උපදින තැනක තියෙන්නේ කුමක්ද? ඒ දෙදෙනා තුළම නිත්‍යයන් දෙකක්. ඒ නිසා තමයි ලෞතර බුදුරජාණන් වහන්සේ තර්ක කරන්නේ, සාකච්ඡා කරනවා. තර්කය කියන තැනට එන්නේ පින්නතුනේ නিত্যතාවේ. සමහර විටක වෙන කෙනෙක් තර්කානු ස්වરૂපයෙන් පැමිණියත් බුදුරජාණන් වහන්සේ ඒ තර්කානුකූල ස්වરૂපයෙන් මෙදී සාකච්ඡානුකූල ස්වરૂපයට පැමිණෙනවා. මොකද බුදුරජාණන් වහන්සේ ළඟ තර්කයක් නෑ. උන්වහන්සේ ජය පරාජය දෙකම ඉක්මවා වාසය කරනවා. බලන්න මොනතරම් සුන්දර වචනයක්ද, ලස්සන වදනක්ද කියලා. ජය පරාජය දෙක ඉක්මවා වාසය කරනවා. ජයගෙන වාසය කරනවා කිව්වනම් ඕ දිත්වයට අහු වෙනවා. නැත්තම් ලෝකේ සියල්ලටම පරාද වෙලා වාසය කරනවා කිව්වනම් ඒ දිත්වය. ජය පරාජය දෙකම ඉක්මවා වාසය කරන මොන තරම් වටින බුදු වදනක්ද පින්නතුනි. එතනම තියෙන නිරෝධය. සද්ධර්මය අවබෝධ කරගත්ත කෙනෙකුට හරිම ලෙහෙසි තේරුම් ගන්න එතනම නිරෝධය තියෙනවා. දැන් මේක තමයි ගොඩාක් දෙනෙකුට ඔය තේරුම් ගන්න අමාරුයි අමාරුයි කියලා කියන්නේ. මොකද්ද? ජය පරාජයෙන් තොර ඉක්ම වූ අවස්ථාව. ඉතින් ඒ තේරුම් ගන්න හදන මෝඩකම, අඥානකම, මැකෙනකම්ම එයාට ඒක තේරුම් ගන්න ඉඩ හරින්නත් ඕන. එහෙම නැත්නම් එයා ඒක තේරුම් ගන්නෑ නෑනේ. රිලව පාඩමක් ඉගෙන ගන්න කූඤ්ඤ ගලවන්න ගිහිල්ලා අර නැට්ට හිර කරගත්තාම වගේ අපේ මිනිස්සුන්ට සමහර ඒවයි ඔහේ දෘෂ්ටිවල පැටලිලා බලනවා මේක අවබෝධ කරගන්න පුළුවන්ද කියලා බලන්න. පින්නතුනේ මේ තථාගත ධර්මය විඥාණය තුලින් අවබෝධ කරන්නත් බෑ, අවබෝධ කරගත්තාට පසුව විඥාණය තුලින් විඳින්නත් පුළුවන් කමක් නැහැ. ඒකට හේතුව තථාගත ධර්මය පිහිටා ඇත්තේ ලෝකෝත්තරවයි, අවේදීතවයි, නිරෝධ සහගතවයි. ලෝකෝත්තර ධර්මය පිහිටා ඇත්තේ අවේදීතවයි, නිරෝධ සහගතවයි, ලෝකෝත්තරවයි. එහෙමනම් පින්නතුනේ අපි මේ භාවිතා කරන චින්තන එහෙකටවත් සමාන කරන්න බැරි සාපේක්ෂිත ධර්මයක් නෙමේ. එනම් මිනිස්සෙක් ළඟ භාවිතා කරන ඒ චින්තනය සම්පූර්ණ නිර්වාණ ධර්මය හමුවට ගමන් කරද්දී කසල ගොඩක් බවට පත් වෙනවා. නිර්වාණ ධර්මය හමුවට ගමන් කරද්දී කසල ගොඩක් බවට පත් වෙනවා පින්නතුනේ. මිනිස්යාගේ චින්තනය ඒ චින්තනයේ නේද මේ සද්ධර්මය අල්ලන්න තේරුම් ගන්න උත්සාහ කළේ කියලා සද්ධර්මයට පත් වෙච්ච දවසක ලැජ්ජ හිතෙනවා. හපොයි මං වගේ මෝඩයෙක් අඩි රූලකින් විශ්වය මනින්න ගියා නේද? රෙදි කපන්න මහන්න මනින ටේප් එකෙන් විශ්වය මනින්න ගියා නේද කියලා හිතෙනවා. ඒ තරම් හරීම බොහොම සුළු පටු අඩි රූලක් වගේ එකක් තමයි මේ මිනිස් ඥාණය. වෙනතුනි ලෝකෝත්තර විශ්වය අනන්තය ඉක්මවා පවතින නිසා ඒ අනන්ත වූ ඥාන දර්ශනය මේ අන්තයකට බර වූ කුඩා ඥානයකින් අවබෝධ කරවන්න පුළුවන් කමක් නැහැ. පුහුදු ඥානයකින් අවබෝධ කරවන්න පුළුවන් කමක් නැහැ. පුහුදුන් සත්වයා තමන්ට අනුකූල වූ අනුරූප වූ තමන් ගන්නා ලද දෘෂ්ටියට අනුකූලව අනුගතවම දකින්න පුරුදු වෙනවා. අපි තමයි ඔය උගන්වන්නේ තමන් ගත්ත දෘෂ්ටියෙන් ඉවත් වෙන්න කියලා. ලෝකේ අනිත් ඔක්කෝම ආගම් උගන්වන්නේ ගත්ත දෘෂ්ටිය අතාරින්න එපා, ඒක තදින් ගන්න, ඒකම විශ්වාස කරන්න. එහෙම විශ්වාස කරගෙන හිටියාම තමයි උඹලට ස්වර්ගයේ අර පර්චස් 10 හම්බ වෙන්නේ. බුද්ධාගමෙත් එහෙමයි. සමහර වෙලාවට මේ නිර්වාණ ධර්මය මාර්ගය දන්නේ නැති සාමින් වහන්සේලා මේ බුදුහාමුදුරුවෝ කියන උත්තමයන් වහන්සේ දෙවියෙක් හැටියට අඳුන්වලා දීලා උසස් කෙනෙක් හැටියට අනුන්දලා දීලා උන්වහන්සේගේ රූපකායට නොයෙකුත් නොයෙකුත් දේවල් වලට තමන් විසින් මවා ගන්නා ලද ඒ බුද්ධ කියන ස්වභාවයට ගෞරවය ශ්‍රද්ධාව භක්තිය ඇති කරගෙන උන්වහන්සේගේ පිළිම වහන්සේ වටේ නොයෙකුත් දේවල් පුද පූජා පවත්වමින් වැඳ වැටමින් උන්වහන්සේ කෙරෙහි භක්ති ප්‍රණාමය දක්වමින් අර දේවාලවල වගේම ඉන්නටත් පුරුදු කරනවා. ඒකත් හොඳයි මුකුත්ම නැති එකේ. මුකුත්ම නැති සමාජයේ මුකුත්ම හිතන්න බැරි සමාජයට ඒක ලොකු දෙයක්. එතනින් ආරම්භ වෙන බුද්ධානුස්මෘතිය වැඩිලා ධම්මානුපස්සනාවකට ඒවි කියලා අපි විශ්වාස කරනවා. මොකද අපිත් එතනින් තමයි ආවේ. නමුත් අවසාන ප්‍රතිෂ්ඨාව ඇති කර ගැනීම සඳහා ඒ තථාගතයන් වහන්සේට අප්‍රමාණ ගෞරවයක් ස්වභාවයෙන්ම ඇති වෙනවා. පින්නුතුනේ සද්ධර්මය අවබෝධ කර ගැනීමෙන් බුදුරජාණන් වහන්සේ ධර්මානුකූලව ධර්මයේ ඔස්සේ බැලීමෙන් තමාගේ ජීවිතයේ උසස් වෙන තරමට තමයි බුදුරජාණන් වහන්සේ උසස් වෙන්නේ. තමාගේ ජීවිතයේ පහත් වෙන තරමට මේ මිනිස්සුන්ට බුදුරජාණන් වහන්සේවත් පේන්නේ පහත් විදියට. ඒකයි ස්වභාවයේ පින්නතුනේ. අපිට පුජ්‍යලයේ උසස්භාවය දැනගන්න පුළුවන්කම තියෙන්නේ ඒ පුජ්‍යලයා තුළ ඒ හා සමාන උසස්කමක් තිබුණොත් පමණයි. එහෙම නැත්නම් එයාට දකින්න බෑනේ. දැන් භාෂාවක් නොදන්න කෙනෙකුට ඒ අදාළ භාෂාවෙන් පණිවිඩයක් දුන්නට කියවන්න බෑ වගේ. ඒක කියවන්න පුළුවන් වුණ කෙනාට තමයි ඒකේ අර්ථය තේරෙන්නේ. එහෙමනම් පින්නතුනේ බුදුරජාණන් වහන්සේ කියවන්න අපිට හැකියාව ලැබෙන්නේ අපේ තියෙන ධර්ම අවබෝධයේ ප්‍රමාණයට. බුදුරජාණන් වහන්සේ කියවන්න පුළුවන්කම ලැබෙන්නේ. මේ නැති ලෝකේ ඇති දෙයක් හැදුවා. කොච්චර දේවල් අපි හදලා තියෙනවද බලන්න. කෙටියෙන්ම කියතොත් සියල්ල අපි හදාගත්ත දේවල්. මනෝමයා මනසෙන්ම මවන ලද, කරන ලද, නිමවන ලද, මූලික කරගන්න ලද දේවල්. නැති ලෝකයක් හැදුවා. බෞද්ධයට බෞද්ධ ලෝකයක් හදාගත්තා. කතෝලිකයා කතෝලික ලෝකයක් හැදුවා. මුස්ලිම් අය මුස්ලිම් ලෝකයක් හැදුවා. ආගමක් නැති අය ආගමක් නැති ලෝකයක් හැදුවා. අත්තවාදයක් හදාගත්තා. එහෙම නැත්නම් පරවාදයක වහල්ලු බවට පත් වුණාද නැද්ද? අනුන් ලෝකයෙන් ලබා දුන්නු වාදයකට අපේ බුද්ධිය වික්කා. එහෙමත් නැත්නම් අපි විසින්ම හදාගන්නා ලද ලෝකයකට අපිම රැවටුණා. මේන්න මේකට කියනවා ලෝකය කියලා. මේ සියල්ල සමස්ත ලෝකය. ඉතින් මිනිස්සයාට මහා ලොකු දෙයක් ජීවිතේ විඳින්න නෑ. විඳින්න තියෙන්නේ සැප වේදනාවයි දුක් වේදනාවයි උපේක්ෂා සහගත වේදනාවයි තියෙන්නේ. තව ඉතින් මිශ්‍ර වේදනා හැදෙන්න පුළුවන් අප්‍රමාණ. තව සිය ගණක් දහස් ගණන් හැදෙන්න පුළුවන්. ඒකත් අර වර්ණ සංයෝජනේ වගේ මිශ්‍ර වේදනාවන් වල තියෙන හැඩතලය වෙනස් වෙනවා මිශ්‍ර වෙන විදියට. දැන් දුකයි සතුටයි එකට කවලම් වෙලා දැනෙන වෙලාවල් තියෙනවා නේද? හිනා වෙනවා, දත් මිටි කනවා නේද? දෙකම කවලම් වුණාම එහෙම තමයි. හිනා යනවා, දත් මිටි කනවා. හිනා වෙනවා, උපේක්ෂා සහගත වෙනවා. තරහ ගන්නවා, උපේක්ෂා සහගත වෙනවා. ආදී වශයෙන් ඕ මිශ්‍ර වෙවි, කවලම් වෙවි, බොහොම සියුම් විදියට හැදෙනවා. ඒක නම් කරලා තිබ්බට ඒක අප්‍රමාණ හැදෙන්න පුළුවන් කියලා කියන්න පුළුවන්. ඉතින් පින්නතුනි මේ ලෝකෙට රැවටිලා ලෝකේ අල්ලගත්තොත් ඒ ලෝකේ අල්ලගත්ත විදියට සංසාරේ යනවා. ඔබ ලෝකේ අල්ලගන්නේ මොන විදියටද, මොන ගතියෙන්ද? මනුස්ස ගතිය ඇතුව ලෝකේ අල්ලගත්තොත් මනුස්සයෙක් වේවි. දිව්‍ය ගතිය ඇතුව ලෝකේ අල්ලගත්තොත් ඔබ දෙවියෙක් වේවි. බ්‍රහ්ම ගතිය ඇතුව ලෝකේ අල්ලගත්තොත් බ්‍රහ්මයෙක් වේවි. ඊළඟට අනිත් පැත්තත් කියන්න ඕන, නමුත් අනිත් පැත්තට යන අය නැතු ඇති කියලා අපි විශ්වාස කරනවා. තිරිසන් ගතිය ඇතිව අල්ලගත්තොත් තිරිසන් වෙනවා. පෙරේත ගතිය ඇතුව අල්ලගත්තොත් පෙරේතයෝ වෙනවා. නිර ගතිය ඇතුව ලෝකේ අල්ලගත්තොත් වෙනතුනේ අමා අපායට යනවා, නිරයට යනවා. ඒගොල්ල තමයි පින්නතුනේ ඔය කුසලයක් නෑ, අකුසලයක් නෑ, ආගමක් දහමක් නෑ, පව් කළත් එකයි, පින් කළත් එකයි කියලා ඔය මහා පව් රැස් කරන්න සිතුවිලි හදාගත්ත උදවිය ඔහේ පව්කම් කරලා බොහෝ කාලයක් ජීවත් වෙලා මරණින් මත්තේ අපාගාමී වෙන්නේ ඒ වගේ මිනිස්සුයෝ. ආගමෙන් ධර්මයෙන් කියපු දේ ඔබට විශ්වාස කරන්න බැරි නම් ඔබ විශ්වාස කරන්න ඔබගේ ජීවිතය තුළ දැනෙන දේවල්. බුදු කෙනෙක් ලෝකයට පෙන්නුවේ කර්මය, කර්මඵලය කියලා එකක් පෙන්නුවේ මේ බුදුහාමුදුරු හදපු එකක් නෙමේ, මේ හිත ඇතුලේ වෙන දෙයක්. ඔබ යහපත් දෙයක් කරලා එන්න, ඇවිල්ලා හිත දිහා බලාගෙන ඉන්න, බලන්න ඒ කර්මයේ විපාකය මොන වගේද කියලා. අයහපත් දෙයක් කරලා එන්න, කරලා ඇවිල්ලා ඉන්න බලන්න. අපි හිතමුකෝ බස් එකකින් හරි පිට් පොකට් එකක් ගහගෙන ආව කියලා. ගහගෙන ඇවිල්ලා ඉන්න බලන්න, ගහන්න යන්න එපා, අධ්‍යයනය කරන්න හොඳේ. බලන්න හිතට වෙන දේ. එතකොට මොකද්ද ඒකේ පෙන්නන්නේ? කර්මය, කර්ම විපාකය නේද? ඒ වගේ தত্ত্ব තියෙනවා. ඒ ඔබ තව තව විග්‍රහ කරන්න ඕමනාවක් නැහැනේ. එතකොට මේ කර්මය, කර්මඵලය, කර්ම විපාකය කියන්නේ මේ බුදුහාමුදුරුවන් හදපු දෙයක් එහෙම නෙමෙයි, මිනිස්සුය ළඟ තියෙන දෙයක්. දැන් බුද්ධාගමේ අයට විතරයි මේ කර්ම විපාක දෙන්නේ, නැහැතු උප්පත්තියක් තියෙන්නේ කියලා සමහර අයට හිතනවා ඇති. නෑ, සියලු දෙනාටම ඒ තමන් රැස් කරන්නා වූ ගතියට අනුව සසරක් තියෙනවා කියන එක පෙන්වලා දුන්නා. දැන් අපි සමහර වෙලාවල් වලට ওই මෙරුම් කන එළුවන් ගවයන් පිළිබඳව සෑහෙන දුක් වෙනවා. අපේ හාමුදුරුවෝ ගිනි තියාගෙන මල අනේ හරක් මරන්න එපයි කියලා. ඉතින් මන්නම් එච්චර දුක් වෙන්නේ නැහැ. මොකද හේතුව ඔය ගියාත්ම වලදී සතුන්ගේ බෙලි කපපු උදවිය මේ ආත්මේ එළුවන් ගවයන් වෙලා ඉපදිලා ඉන්නවා ඒ කර්ම ගෙවන්න. සුදු පාට එළුව එහෙම ඉන්නේ, ගිය පාර හොඳට සුදු ඇඳගෙන ඔළුවේ ඉඳලම තොප්පි දාගෙන වහගෙන සත්තු මරපු කට්ටිය තමයි සුදු පාටටම ඉපදිලා ඉන්නවා මෙන්න කර්ම ගෙවන්න. ඒ කවුද? ඒ ගිය ආත්මේ ඕ එක එළුවෙක්ගේ බෙල්ල කපුවට ආත්ම 500ක්ම එළුව වෙවි බෙලි පූජ කරන්න සිද්ධ වෙනවා. එයා එතනින් මැරිලා ආයි තව එළු දෙනෙක්ගේ බඩේ උපදිනවා. කවුද මේ හොඳ ආගමිකයේ දවසට 10-15 වතාව ආගම අදහපු පුජ්‍යලයා පාපය පිනක් කොට සැලකුවා, පින පාපයක් කොට සැලකුවා, ධර්මය අධර්මය කොට සැලකුවා. අන්න ඒ හේතුවෙන් ඔහු කරගන්නා ලද කර්මය ඔහුටම විපාක දෙනවා. තමන් කරන කියන දෙයට සාපේක්ෂිතව තමන්ට නැවත ප්‍රතික්‍රියාවලියක් කරන මේ විශ්වයේ ස්වභාවය ඒකයි පින්නතුනේ. චක්‍රයක් නේ තියෙන්නේ හැම මොහොතකම. චක්‍රයක් තියෙන්න පින්නතුනේ. දැන් මේ පොළවෙන් වාෂ්ප වෙන වතුර ටික උඩට ගිහිල්ලා නැවතත් ඒ ටික පොළොවටම දෙනවා. ඒ වැහි චක්‍රය. ඒ වගේම තමයි මිනිස්යාගේ කර්ම චක්‍රය. ඒ නිසා ඔබ ලබන්න අකමැති දෙයක් ඔබ කාටවත් කරන්න එපා. මොකද චක්‍රයක්. ඔබ ලබන්න කැමති දෙයක්ම ඔබ ලබා දෙන්න. ඔබ බොහොම ලස්සන වස්ත්‍ර ලබන්න කැමති නම් වස්ත්‍ර දන් දෙන්න. ඔබ බොහොම ධනෙ ලබන්න කැමති නම් නිර්ලෝභීව වඩා වැදගත් දේවල් සඳහා ධනෙ ලබා දෙන්න. ඒ කියන්නේ කාට හරි ආයුධ එහෙම ගන්න සල්ලි දුන්නට කමක් නැද්ද කියලා නේද? ඒව නෙමෙයි පිනක් සිද්ධ වෙන්න ධනෙ ලබා දෙන්න ඕන. ඒකේ අර්ථය බලන්නත් ඕන. එහෙම නැතුව වැඩක් නැහැ. අපි සමහර යාචකයෝ දැකලා අපිට දෙන්න හිතෙන්නේ නැහැ. මොකද හේතුව? එයා මේ මුදලෙන් ගිහිල්ලා මද්‍රව්‍ය පාවිච්චි කරනවා කියලා. ඉතින් අපේත් වාහනයට ගහලා වීදුරුව කඩන නිසා කීයක් හරි දෙනවා. දීලා කියනවා මේ අඩියක් ගහනවා ගිහිල්ලා ඔකෙන් කියලා. බේර ගන්න බෑනේ නැත්තම්. ඉතින් ඒ මනුස්සයාට එහෙම හරි කිව්වහම එහෙම නොකර ඉඳී කියලා අපි විශ්වාස කරනවා. ඒ සල්ලි දාලා කෑම එකක් හරි කයි කියලා එහෙම විශ්වාසයෙන් අපි කියන්නේ. තමන් කැමති දේ තමන් ලෝකයට දන් දෙනවා. තමන් නින්දා අපහස ලබන්න අකමැති නම් ලෝකයේ අයටත් නින්දා අපහස නොකළ යුතුයි. තමන් ගැරහුම් ලබන්න අකමැති නම් ලෝකයට ගැරහුම් නොකළ යුතුයි. තමන් කීර්තිය ප්‍රසිද්ධියට කැමති නම් අනිත් අයට කීර්තිය ප්‍රසිද්ධිය හොඳ නාමය ලබා දිය යුතුයි. අගය කිරීම කළ යුතුයි. තමන් නිහඬව ඉන්න කැමති නම් අනිත් අයගේ නිහඬ බවට බාධා නොකළ යුතුයි. අවකාශයේ සලසා දිය යුතුයි. තමන් ධර්මයේ නිවැරදිව අවබෝධ කරගන්න කැමති නම් තමන් නිවැරදි ධර්මයේ අන් අයට ප්‍රකාශ කළ යුතුයි, කියා දිය යුතුයි. තමාගේ අධ්‍යාපන කටයුතු දියුණු වෙන්න ඕන නම් අනිත් අයට අධ්‍යාපන කටයුතු කර ගැනීම සඳහා අපි උදව් කළ යුතුයි, සහයෝගය ලබා දිය යුතුයි. අන්න එහෙමයි පින්නතුනි අපි අර හොඳ කර්ම කියන එක රැස් කරගන්නේ. ඉතින් නරක කර්ම කියන එක රැස් වුණොත් නරක ප්‍රතිවිපාකත්, හොඳ කර්ම කියන එක රැස් වුණොත් හොඳ විපාකත් ඇති වෙනවා. ඒ නිසා මිනිස්සයා ඇදහිය යුත්තේ තමාවමයි. මනුෂ්‍යයා බැලිය යුත්තේ තමාමයි. කියවිය යුතු පොත ජීවිත පොතයි. ජීවිතයමයි කියවිය යුත්තේ. බැලිය යුත්තේ ජීවිතයමයි පින්නතුනේ. එහෙමනම් මුළු ලෝකයත් ලෝක නිරෝධයක් බඹයක් පමණ ශරීරය තුලින් පනවා. ඒ තුලින් බලා ලෝතුරා බුදු කෙනෙක් ලොවට මහා කරුණාවෙන් ධර්මයේ දේශනා කළා. එනම් මේ බුදුහාමුදුරුව කතා කරන බණ පොත තියෙන්නේ කොතනද? ඔබ ළඟමයි නේද? ඔබේ සිත තුළමයි. චේතනාවම සෑම විටම කුසල අකුසල බවට පත් වෙනවා. චේතනාහම් භික්කවේ කම්මං වදාමි. චේතනාවමයි. මේ චේතනාවෙන් නිරෝධ වීමම නිර්වාණය පිණිස හේතු වෙනවා. චේතනාව හදන්නේ කවුද? අන්න මම කියන ගන්නාලද දෘෂ්ටිය තුලින්. ඉතින් මේ ලෝකේ පව්පින් වලට හැරෙවෙන සිත නම් හරවන්න ලේසි ටිකක්. පවට නැඹුරු වෙච්ච සිත පිනට හරවන්න ටිකක් ලේසි. ඒ තමාරුයි. නමුත් පින්තුනේ මේ පව පින කියන එක ඉක්මවා දකින ස්වභාවය. පුණ්‍ය පාප පහිනස්ස කියන ස්වභාවයට ගෙනෙයිම අමාරු. ඇයි? අර දෙක කරන්නේ මමයා, මමත්වය. එතකොට මේ පින්පව් දෙක නසලා ඉස්සරහට යන වැඩපිළිවෙල මමයට කරන්න බෑ. ආන්න ඒකට අපි විශේෂ දේවල් ටිකක් එකතු කරගන්නවා. අධිචිත්ත අධිඥාන කියන ගුණමාර්ගයකට එකතු වෙලා විශිෂ්ට ඥානයකින් යන ගමනක් බවට පත් වෙනවා. ඉතින් මේක තේරෙන්නේ විඥාණයට ගෝචර නැහැ. ඒ නිසා ආනන්ද හාමුදුරුවන්ගේ දේශනා තේරෙන්නේ නැහැ කියලා කවුරු හරි කිව්වහම මේකට උරණ වෙන්න එපා, තරහ ගන්න එපා. මොකද හේතුව? ඒ දේශනාවේ ස්වરૂපයම ඒක තමයි. බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ ස්වરૂපයම ඒක තමයි. තේරෙන්නේ නැහැ, තෝරන්න බෑ. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝම දේශනා කරා මේ නිවන් මඟ අවේදිතයි නිරෝධ සහගතයි. එතකොට ඒක තේරෙනවද? අවේදිත නම් විඳින්න බැරි නිසා තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැහැ කියන එක තමයි විඳින්න බෑ කියන්නේ. විඳොත් අපි කියන්නේ ඒකට තේරුණා. දැන් ඇල් වතුර බීලා රස බලන්න පුළුවන්ද? රස කියන්න පුළුවන්. ඇල්දියවල රස. ඉතින් ඇල්දියවල රස වගේ තමයි නිර්වාණේ රසය. ඇල්දියවලට සීනි දාලා බිව්වොත් රස දැනේ. දැන් නම් ටැප් එකෙන් වතුර බිව්වොත් එහෙම සබන් රහ එහෙමත් දැනේ. ඒ ඉතින් කවලම් වෙච්ච දේවල් නේ. නමුත් ස්වභාවික ඇල්දියේ නම් රස නෑ. එහෙමනම් නිර්වාණේද රසක් නෑ. ඒක තමයි නිර්වාණේ රසය. රසක් නැති එක තමයි නිර්වාණේ රසය. වේදනාවක් නැති එක තමයි නිර්වාණේ වේදනාව. වේදනාවක් නැති එකම තමයි නිර්වාණේ තිබෙන සතුට, සුවය, පරම සුඛය. නිබ්බානම් පරමං සුඛං. ඒ වේදනාවක් නැති එකමයි පිණුතුනේ ඒ නිර්වාණේ ස්වභාවය. දැන් මේක තේරුම් ගන්න හදන නිසා තමයි ගොඩාක් දෙනෙකුට තේරුම් ගන්න බැරි. ඇයි? තේරුම් ගන්නවා කියන තැන හිටගෙන ඉන්නේ මමයා. විඳිනවා කියන තැන හිටගෙන ඉන්නේ මමයා. එහෙනම් විඳිනවා කියන තැන හිටගෙන බලන්න එපා. අතිශයින්ම අව්‍යාජ ලෙස විවෘත කළ විශ්වයට මුදාහල සිතක් තියෙන්න ඕන. ගොඩාක් අය හිත වහගන්නවා. ආගමෙන් වහගනී, ජාතියෙන් වහගනී, එහෙම නැත්නම් පුජ්‍යලත්වයෙන් වහගනී. වහගත්තට පස්සේ යාට පේන්නේ අර පව පින මොකක්වත්. එයා බලන්නේ ඒ ස්වરૂපේ. හරියට අර නීතිඥයෝ නීතිඥ ස්වરૂපෙමයි බලන්නේ. ආගමිකයා ආගමික ස්වરૂපෙමයි බලන්නේ. ඒ කියන්නේ යා ඒකෙන් වහගෙන අනිත් එක පේන්නේ. තේරුණානේ? දැන් බලන්න ආගම් 10ක් තියෙනවා නම් තම තමන්ගේ බුද්ධිය වහගන්නේ ඒ ආගම් 10 අයගේ 10 ස්වરૂපයට. එක එක විදියට වහගන්නවා. සංස්කෘතික ස්වરૂපයක් තිබුණොත් ඒ සංස්කෘතික ස්වરૂපයෙන් වහගන්නවා. ඒක තමයි ස්වභාවය. ඔය හිමාලය ප්‍රදේශයේ ඉන්න අපේ සමහරලාට බුද්දිස් බෞද්ධ ටිබෙට් අය එහෙම ඉන්නවා. ඉතින් ඒගොල්ලන්ට සතුන් මරන්න හොඳ නෑනි, ප්‍රාණඝාතය කරන්න හොඳ නෑ. කියන්නේ සතුන් බෙලි කපලා එහෙම කරලා මරන්න හොඳ නෑ කියන එක තමයි දීලා තියෙන්නේ. ඒගොල්ලෝ සතු මරන විදිය කොහොමද කියලා දන්නවද? මම එක අර වීඩියෝ දර්ශනයක දැක්කා. උන්වහන්සේලා බෞද්ධ සමාජයේ තමයි. දැන් බලන්න ඒක හදාගන්න ක්‍රමය. අනේ ඒ සත්තු මරන්න බෙලි කපලා හරේ මේ කරලා නෙමෙයි සතා මරන්නේ. ඌ මැරෙනකන් ඌගේ නාස්පුඩු දෙක හිර කරගෙන ඉන්නවා. එතකොට හුස්ම තද වෙලා තමයි ඌ මැරෙන්නේ. ඉතින් අර විදියට මරන්නේ මේ නාහි තද කරගෙන ඉඳලා මරනවා. ඉතින් ඒගොල්ලෝ කල්පනා කරන්නේ නැති අරම ඒකට තමයි මරනවා කියන්නේ. අර බෙලි කපලා හරේ මෙහි මරණ එකට තමයි මේ නාස්පුරු දෙක තද කරගෙන හිටියාම ඌ හුස්ම ගන්න බැරුව මළා. අපි මැරුවේ නෑ. ඒක හදා ගන්නවා. ඒක ස්වභාවය තමයි මස් මාංශ නැතුව පවතින්න බැරි නිසා, ඒව කණ්ඩම සිද්ධ වෙන නිසා, විවිධ හේතුන් නිසා. ඒ මානව චර්යාවන් පැවැත්වීම සඳහා ඒක නැතුව ඉතින් පවතින වෙන ක්‍රමයකුත් නැති නිසා ඉතින් මිනිස්සු එතෙන්ට පෙළඹෙනවා. එහෙමයි ස්වභාවය. දැන් කාන්තාරය යනකොට සතුන් නෙමේ තම තමන්ගේ අය අතර යන අතර යන අය අතරේ දුබලයන් මරාගෙන කන්නේ. මේ යන්න හදන දුබලයාව මරාගෙන කාලා එතනින් එහාට යනවා මිනිස්සු. එහෙමනම් මිනිස්සුන්ගේ මේ අවශ්‍යතා මත, පැවැත්ම තුල මත මිනිස්සු විවිධ ක්‍රියාකාරකම් වලට පෙළඹෙනවා. ඒ නිසා මේ ලෝකේ මහා අවාසනාවන්ත තැනක් පින්නතුනි, මහා දෘෂ්ටි ජාලය. එකම සබාදහම දෘෂ්ටි ජාලයක් පවතින්නේ. මේකෙන් නිදහස් වෙන්නේ ඉතාම ස්වල්ප පිරිසයි. ඉතින් ඔබ උත්සාහ කරලා බලන්න මේ දෘෂ්ටි ජාලයෙන් නිදහස් වෙන්න. ඔබ ළඟ ඇති දෘෂ්ටි ජාලයෙන් ඔබ නිදහස් වන්න. නිදහස් වුණොත් ඔබට එදාට ලැබෙනවා සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨිය anu දෘෂ්ටි නැති බව. මොකද්ද ඔබේ දෘෂ්ටිය? ආගමික දෘෂ්ටිය අනව. නැත, ආගමික දෘෂ්ටියක් නැහැ. ජාතික දෘෂ්ටිය නැත, මට එහෙම ජාතික දෘෂ්ටියක් නැහැ. එතකොට රට එහෙමකුත් නැහැ. දැන් බලන්නකෝ මේ ලෝකයේ ඔය ක්‍රිකට් මැච් එකක් එහෙම තියෙනකොට ඒ ප්‍රේක්ෂකයන්ට තියෙන ජාතික දෘෂ්ටිය, රට අතර තියෙන දෘෂ්ටිය මොනතරම් ප්‍රබලද බලන්න. අපි පකිස්තානෝ, අපි ඉන්දියානුවෝ, අපි ශ්‍රී ලාංකිකයෝ, අපි ඕස්ට්‍රේලියාවේ, දැන් ලංකාවේ ඉඳගෙන වුණත් මුස්ලිම් අය අප්පුඩි ගහන්නේ පකිස්තානෙට නේද? ඒක එහෙම තමයි. ඉතින් මුල් ගිය තැන්වලට තමයි කැමති. දැන් ඕස්ට්‍රේලියාවේ ඉන්න සිංහල කට්ටිය සපෝට් කරන්නේ ඕස්ට්‍රේලියාවටද? නෑ, ඒගොල්ලෝ ලංකාවට තමයි කෑ ගහන්නේ. ඒගොල්ලන්ගේ මුල් බැහැලා දෙන්නේ ලංකාව නිසා. නමු සිටිසන් ඕස්ට්‍රේලියාවේ. අප්පුඩි ගහන්නේ ලංකාවට. සුද්දෙක් දැක්කොත් එහෙම සිටිසන් එක බලලා කියයි, උඹ ඵලය යන්න ලංකාවට. මෙහේ සිටිසන් ගත්තනම් මෙහෙට ගහපි අප්පුඩි. නමුත් ඇඟ හැදිලා නෑ. සිටිසන් එහෙ තිබුණත් ඇඟ මෙහේ, ඥාන මෙහේ පවතින්නේ. ඒකයි ස්වභාවය. එතකොට මිනිසාට හැම මොහොතකම තරඟය අවශ්‍ය කරලා තියෙනවා. ක්‍රීඩකයා ආස්වාදයයි මුදලයි දෙකම ලබා ගන්නවා. ප්‍රේක්ෂකයා මුදල් වැයකොට ආස්වාදයේ පමණක් ලබාගෙන එනවා. මේ මනසට හරි උද්වේගකර ස්වභාවයක් ඕන. මනසට හරි උද්වේගකර ස්වභාවයක් ඕන. හාමුදුරුවෝ ළඟ පවා මේක හරියට තියෙනවා. මට මතකයි මම වර්ල් කප් මැච් එක බැලුවේ පන්සලේ ධර්මශාලාවේ ලොකු ටීවී එකක් තියලා ඒ ටීවී එකේ හතර වටේ ඉන්න කොල්ල කුරුට්ට ඔක්කොම ටික රැස් වෙලා හාමුදුරුවෝත් ආඩියලා මැච් එක බැලුවා. ඉතින් කප් එක ගත්තනේ ලොකු කුසලානේ 96ද කොයිද නේ 90 කීයද 96ද. ඉතින් ඒ කාලේ මට මතකයි හාමුදුරුවෝ සිවුරත් උස්සගෙන උඩ පැන්නා සන්තෝෂෙට රචින්න පිපිරෙව්. අපේ ලංකාවේ සන්තෝෂෙට කරන්නේ පුපුරෝණ එක තමයි කරන්නේ. ඒ අපේ සතුට වටේට ඇහෙන්න සලස්සන අපි සන්තෝෂයෙන් කියලා. ජීව ශක්තිය ස්වභාවය එහෙම දෙයක් අපිට දීලා තියෙනවා. මේ ලෝකේ තරඟ වදින්න දුන්නේ සත්‍යයත් එක්ක තරඟ වදින්න නෙමෙයි ලෝකේ අපිට උගන්වලා තියෙන්නේ, පුජ්‍යලයොත් එක්ක තරඟ වදින්න. එහෙම නැත්නම් පුජ්‍යල කණ්ඩායමක් එක්ක. එහෙම නැත්නම් පුජ්‍යල වර්ගික කොටසක් එක්ක. දැන් දෙමළ අය සිංහලයොත් එක්ක තරඟ වදිනවනම්, මුස්ලිම් අය සිංහලත් එක්ක තරඟ වදිනවනම්, සිංහල අය මුස්ලිම් දෙමළත් එක්ක තරඟ වදිනවනම්, ඊළඟට රටක් වශයෙන් එකතු වෙලා අනිත් රටත් එක්ක තරඟ වදිනවනම්, මිනිසාට අවශ්‍ය කරන සැබෑ අවශ්‍යතා මත නෙමෙයි සමහරලාට මිනිස්සයා මේ ලෝකෙ දැන් රටවල් දුවන්නේ. මේ රටවල් අතර ප්‍රධාන ආර්ථිකයේ පළවෙනි ආර්ථිකයේ බවට පත් කරගන්න කියන පදනමෙන් තමයි පින්නතුනේ මේ ලෝකෙ මේ වෙනකොට රටක් දිනුනේ. දිනුනෝ කියලා කියන්නේ තමන්ගේ අවශ්‍යතා පූර්ණේ කර ගැනීම කියන එක. අපි මතක තියාගත්තනම් ලොකු ලොකු දේවල් නැති වුණත් අර අවශ්‍යතා පූර්ණේ වෙන පසුබිමක් තියෙනවා නම් ඒ තුල පූර්ණත්වයකට පත්ව මිනිසාට වාසය කරන්නට පුළුවන් කමක් තියෙනවා ලෝකයත් එක්ක ගැළපිලා. එනිසා මිනිස්සෙක් හැටියට හැමතිස්සෙම බලන්න ඕන අපි ළඟ තියෙන අවශ්‍යතා පරිමාණය තමන්ට ඔරොත්තු දෙන අවශ්‍යතා සීමාවටද කියලා බලන්න ඕන. බලලා ඒ පමණකින් ශක්ති ප්‍රමාණයකින් මානසික සුවයත් ආර්ථික පසුබිමත් දෙකම ආරක්ෂා කරගෙන ඉස්සරහට යන්න ඕන. එහෙම නැතුව මේ මනස කියන එක සම්පූර්ණයෙන්ම ධර්මයෙන් තොරව සහනයට පත් කරවන්න පුළුවන් එකක් එහෙම නෙමෙයි. ධර්මයෙන්ම අවබෝධ කරලා තේරුම් කරලා අවසන් කරනවා මිසක් මේ මනස කියන එක නම් පුරවන්න පුළුවන් දෙයක් නෙමෙයි. දැන් කාගෙන් හරි ඇහුවොත් ඔබට ජීවිතේ මුදල් කොච්චර ලැබුණොත් ඇද්ද? එක පාරටම කියන්න මහ බැංකුව කඩලා හරි ගෙනල්ලා දෙන්නා. කියන්නකෝ බලන්න කෝටි, මං හිතන්නේ කෝටි 15000ක්ද මන් දන්නේ කොච්චරද ප්‍රමාණය මහ බැංකුව කඩලා ගත්ත කියනෝ. මේ ඒ වගේ කොච්චර ප්‍රමාණයක් ඇද්ද? ඒ කෝටි 15000 හම්බුනොත් ඇති වේද? පොඩි ගාණක් නෙමෙයි, කෝටි වලින් නේද 15000ක්ද? එතකොට ඒ ප්‍රමාණවත් වේද? ඒ ටික ගත්තොත් එදා ඉඳලා ඔබ වෙන මුකුත් රස්සාවක් කරන්න නැතුව, කලබල නැතුව එදා ඉඳලා සංසුන්ව ඔබ ජීවත් වෙයිද? එදාටවත් නිවන් දකීද? කෝටි 15000 දෙන්නම් කිව්වොත් නිවන් දකීද? නිවන් දැක්කොත් එච්චර හම්බ වෙනවයි කිව්වොත් නිවන් දකීද? ඇත්ත වශයෙන්ම පින්නතුනේ ඒ කෝටි 15000කින් ලැබෙන සැනසෙල්ලකට වැඩි සැනසෙල්ලක් නිවන් දැක්කොත් ලැබෙනවා. අමිල සැනසෙල්ලක් ලැබෙනවා, මිල කරන්න බැරි සැනසෙල්ලක් ලැබෙනවා. ඒ නිසා තමයි පින්නතුනේ නිවනේ තියෙන වටිනාකම දැනගත්තාම රජකම දාලා මහ රජවරු මේ නිවන සොයාගෙන ගියේ එකයි. නිවන දාලා මේ ලෝකේ තියෙන බොහෝ දේවල් පස්සේ දුවන සමාජයක දැන් අපට දක්නට තිබුණට ඒ යුගයන් වලදී පින්නතුනේ නිවනේ රසයේ ගුණය දන්න නිසා රජකම දාලා නිවන පස්සට ගියා නිවන පස්සේ ගියා මෙතන ඉන්නෙත් ඒ වගේ පින්නතුන් බොහෝ දෑ අතහැර දාලා නිවන පස්සේ නිවන හොයාගෙන යන පිරිසක් නමුත් ඉතින් තමන්ගේ දැනුමෙන්ම හොයන නිසා සමහර අයට තාම හම්බුන්නේ නැහැ දැනුමින් එහාට ගිහිල්ලා නිවන හොයපු අයට ඒක අපූර්ව පරිවර්තනයක් එක්ක ජීවිතේ නව හිරු පෑවුවා නව ඇස උදා වුණා නව ඥානයක් පහළ වුණා ලෞතර සිත උදා වුණා ඒ සිතෙන් ඒ සුවය ලැබමින් ඒ නව හිරුගේ ආලෝකය භුක්ති විඳිනවා අර පුහුදුන් අන්ධකාරයෙන් තොර වෙලා ඒ පුහුදුන් සිත පින්නතුනි හරි අන්ධකාරයක ඉන්නේ ඒ අන්ධකාරයේ සිටින සිත හැම මොහොතකම වෛරයෙන් ක්‍රෝධයෙන් පලිගැනීමෙන් හැම තිස්සෙම පෙරලි පෙරලි තියෙන්නේ සමහර වෙලාවට ඉතින් පිටින් මවාගත්ත චරිතවලින් වහගෙන හිටියත් ඇතුලේ සිත එහෙම තමයි පිටින් චරිත හදන්න පුළුවන් අර චීන කාරයගේ වගේ චරිත හැමතිස්සෙම පපුවට අත තියලා ඔළුව පාත් කර කර ඉන්න චරිතයක් හදන්න පුළුවන්. නමුත් ඒකෙන් කියවෙනවද එයා නිහතමානී කියලා? එයා යටහත් පහත් කියලා එහෙම කියනවද? එහෙම නැහැ. ඒකයි පුරුදු වෙච්ච විදිය ඒ මනුස්සයා. පිටින් හදන චරිත නෙමෙයි වැදගත් ඇතුළතින් මතුවෙන චරිතයයි වැදගත් විදර්ශනාවට ගත යුත්තේ ඇතුළතින් මතුවෙන චරිතයයි ඇතුළෙන් මතුවෙන චරිතය තුළ පුජ්‍යලයක් ඉන්නවද නැද්ද කියලා බලන්න අන්න එතන තමයි සත්ව පුජ්‍යල ආත්ම දෘෂ්ටිය පවතින්නේ සත්ව පුජ්‍යල ආත්ම දෘෂ්ටි පවතින්නේ ඇතුළතින් මතුවෙන චරිතේ මේ ධර්මය කියා දෙන්නට දරන උත්සාහයක් නොවේ පින්නතුනි ධර්මය අවබෝධ කරවන්නට දරන උත්සාහයක් ධර්මය කියා දෙන්නට දරන උත්සාහයක් නෙමෙයි අවබෝධ කරගන්න. ඒ නිසා සමහර තැන්වලට ගියාම පින්නතුන් ධර්මය කියා දෙනවා පින්නතුන් ධර්මය ඉගෙන ගන්නවා. දැන් මෙතෙන්ට එන්නේ ධර්මය ඉගෙනගෙන ඉවර වෙලා ධර්මය අවබෝධ කරගන්න උමනා පිරිස. ඒ නිසා මේ ධර්මයේ ඇතුලේ මේ දේශනාව ඇතුලේ උගන්වන දෙයක් නැහැ. ඒ නිසා මෙතනින් නැකිටලා යනකොට ඉගෙන ගත්ත දේකුත් නැහැ, තේරුම් ගත්ත දේකුත් නැහැ. තේරිච්ච දේවල් දෙක තුනක්වත් හලලා යන්න දුරු කරගෙන යන්න තමන් ඉගෙන ගන්න ඕන. මොනවද තේරුනේ? මම අහවල් ආගමිකයෙක්, මම අහවල් ජාතිකයෙක්, මම අහවල් පුරවැසියා, මම අහවල් පිරිමියා, මම අහවල් ගැහැණිය කියලා ඕවා තමයි තේරිලා තියෙන්නේ අපිට. එහෙම තේරෙනවනේ. සමහර අයට අර චණ්ඩිකන් දානකොට කියන්නේ ඒගොල්ලෝ දන්නේ අපි කවුද කියලා නේද? අර එහෙම කියන්නේ කියන්නේ මේ මම අහවල් කෙනා. මේ අහවල් ජාති අහවල් කෙනා කියලා තියෙන්නේ. ඒක නිසා අපි කල්පනා කරලා බලන්න ඕන අන්න එවැනි දෙක තුනක් හලලා නිදහස් වෙලා පිරිසුදු ඥාන දර්ශනයකින් පිරිසුදු සිතකින් වාසය කිරීම කියන එක පුරුදු කරගන්න. ඇයි අපි හිත පිරිසුදුව තියාගන්නේ? හිත පිරිසුදුව තියාගත්තොත් ඒ පිරිසුදුකමේ සුවඳ රසය අගය තමන්ටමයි භුක්ති විඳින්න ලැබෙන්නේ. ධර්මයෙන් කියා දෙන්නේ මිනිසුන්ට සැප විඳින මාර්ගය, දුක් විඳින මාර්ගය නෙමේ. සැපයෙන් සැතපෙන්න, සැපයෙන් අවදි වෙන්න, සැපයෙන් ජීවත් වෙන්න. අර මෛත්‍රී ආනිසංස, මෙත්තානිසංස සූත්‍රෙහි පැහැදිලි කරනවානේ. මේ ලෝකෙ මිනිස්සු මේ වෙනකොට හිතාගෙන ඉන්නේ මිනිස්සුන්ට පේන්නේ මිනිස්සු මදබුද්ධියක් තියෙන නිසා මිනිස්සුන්ට පේන්නේ මිනිස්සුන්ගේ මේ මූණ කියලා. එතකොට මිනිස්සු මොකද කරන්නේ? ඒ වගේ හිතන අය මොකද කරන්නේ? මිනිස්සුන්ට පේන්නේ මගේ මූණයි මගේ බොඩි එකයි තමයි පේන්නේ කියලා හිතුවාම මූණේ පාප ගාලා ගාලා එක එක පාටවල් දහලා දාලා මූණ හදා ගන්නවා. ඇත්ත වශයෙන්ම මේගොල්ලෝ දන්නේ නැහැ ඒගොල්ලෝ කරන්නේ කැත වෙන එක කියලා. නමුත් ඒගොල්ලෝ හිතනවා ඒක ලස්සන වෙනවායි කියලා. ඕන කැත වෙනවා පුළුවන් තරම්. කැත වෙලා ඊළඟට ඉතින් ඇඟටත් මොනවා හරි ඉතින් තව කැත ඇඳුමකුත් දා ගන්නවා. මෙනි ඒගොල්ලෝ හිතන්නේ ලස්සනයි කියලා ඒක. ඔව් ඒකටත් කැත ඇඳුමකුත් දාගෙන ඇවිදගෙන යනවා. දැන් බුදු කෙනෙකුට හම්බුනොත් බුදු කෙනෙක් බලන්නේ මෙයාගේ බොඩි එකද හිතද? හිත බලන්නේ. එතකොට හිත බැලුවා ඇතුලේ වැසිකිළියක් තියාගෙන පිටින් ඔව් සායම් කරගෙන අරගෙන යනවා. ඉතින් පාට කරපු කලගෙඩියක් අසූචි කලගෙඩියක් යනවා කියලා ඔන බුදු කෙනෙකුට පේනවා. ඒ නිසා පින්නතුනේ මේ ආර්ය ශ්‍රාවකයා කල්පනා කරන්නේ බුදුවරුන්ට වැදගත් වෙන්නේ, ආර්ය ශ්‍රාවකයන්ට වැදගත් වෙන්නේ සිත. සිතෙහි පවතින පවිත්‍රතාවය උන්වහන්සේලා බලන්නේ සිත. දැන් ධාරු චීවර ඇඳුමක් නැතුව අහවාම මේ පිළිවෙලකට ඇඳුමක්වත් ඇඳගෙන එනෝ කියලා එළිවෙන්නේ නැහැනේ. ඇයි? ධාරු චීවරගේ ඇඳුම දිහා නෙමේ බැලුවේ, බැලුවේ හිත දිහා. ඉල්ලීම නිසා පිණ්ඩපාතේ වඩින වෙලාවට බණ නොකියනවා උනත් ඉල්ලීම නිසා. දිත්තේ දිට්ටමත්තං භවිෂ්‍යති, සුතේ සුතමත්තං භවිෂ්‍යති, මුතේ මුතමත්තං භවිෂ්‍යති, විඥානතේ විඥානමත්තං භවිෂ්‍යති කියලා මතක් කරනකොටම උතුම් වූ අරහත් ඵල සමාධියෙන් අවදි වුණා. එහෙමනම් ඒ ධාරු චීවරට තිබුණු ඥානය ඔබට නැහැ නේද? ජාරු චීවර යනු මේ සොදුරු ඇඳුමක් ඇඳලා හිටිය නෙමේ, ගස් පොතු ටිකක් එකතු කරලා ඒ ගහේ ලොකු ලොකු පොතු කෑලි වලින් ඒ පොතු ටික එකට වැලකින් බැඳලා බැඳලා ඉනවටේ බැඳගෙන හෙළුව වැහෙන්න හිටපු නිසා එයාට කිව්වා ධාරු චීවර කියලා. ධාරු චීරිය කියලා කියන්නේ එහෙමයි. හිතන්නකෝ මහා සොඳුරු ඇඳුමක්ද කියලා. කොහොම අසරණ කෙනෙක්ද? එයා මහා ලොකු උපාධිධාරියෙක්ද? අසරණ ගැමියෙක්, ගැමි මිනිස්සෙක්. ජීවිතේ බොහෝ දුක් ගැහැටවලට පත් වෙලා තම නෞකාව පෙරලිලා ලෑලි පහුරක් ආධාරයෙන් සද්දිනක් තිස්සේ මුහුදේ පීනලා ගොඩ ඇවිල්ලා ඇඳගන්න ඇඳුමක් නැති නිසා දර ඇඳුමක් ඇඳගෙන වලං කට්ටක් අරගෙන තැන් තැන් වලට ගිහිල්ලා කෑම ඉල්ලගෙන කාලා මැරි නොමැරි ජීවත් වුණු මේ කෙනාට ඇහෙනවා බුදුහාමුදුරුව කියලා කෙනෙක් ඉන්නවා. මං හම්බ වෙන්න යන්න ඕන උන්වහන්සේ දකින්න යන්න ඕන කියලා. හදිස්සියක් ඉහිලැස්වා. දුටු දේ දුටු පමණයි. එච්චර ඒක කියනකොටම දැක්ක පෙනුනේ. මොකද්ද මේ රහතුන්ගේ ස්වභාවය? දුටු දේ දුටු පමණයි. මොකද්ද දුටු දේ දුටු පමණයි කියන එක අපේ මේ උපාසක උපාසිකාවෝ නිර්වචනය කරනවා. මට හිනා යනවා. ඇයි ඒ? ඒක නිවැරදි නම් ඉතින් ඒකෙනත් රහත් වෙන්න එපා නේද? මොකද රහතන් වහන්සේ කෙනෙක්ගේ විශේෂයක් නේක. දුටු දේ දුටු පමණයි කියන්නේ රහතන් වහන්සේගේ විශේෂයක්. අපේ පින්නතු කියනවා දුටු දේ දුටු පමණයි කියන්නේ දැක්ක ගණන් ගන්නෑ. දැක්ක ගත්තේ නෑ. දැක්කට දිගට පවත්වන්නේ. ඔන්න ඕවා තමයි හම්බෙන උත්තර. ඔය එකක්වත් නෙමෙයි. දුටු දෙහි දුටු පමණයි. දිත්තේ දිත්ත මත්තං. ඒක දුටුවා දුටුවා පමණයි. මොකද්ද ඒකේ අදහස්? ඒක හාමුදුරුවෝ කියලා දීලා තියෙනවා. මේක තේරුම් ගන්න හරි අමාරුයි. ඉතින් රාතුන් වහන්සේගේ විෂයක් තේරෙන්නේ නැහැ නේ සාමාන්‍ය අයට. දැන් මෙහෙමත් මම කියලා දීලා තියෙනවා දුටුවා දුටුවේ නැහැ කියලා. දැන් අතෙන්ට ගලපන්න සමහර අකමැ. දැන් දුටුවා දුටුවා පමණයි කියන එකේ තේරුමත් දුටුවා දුටුවා නැහැ කියන එකේ තේරුමත් එකම එකයි. දෙකක් කියලා හිතාගෙන ඉන්න එකයි වරද. දුටුවා දුටුවේ නැහැ. නැත්තම් දුටුවා දුටුවා පමණයි. දෙකම එකයි වචන දෙක. නමුත් ඔබ මේ දර්ශනය ඇති කරගන්න ගොඩක් ලේසි වෙයි. දුටුවා දුටුව නැහැ. දුටුවා දුටුවේ නැහැ. මොනවද දුටුවේ නැත්තේ? හැඩ දුටුවේ නැහැ. වර්ණ දුටුවේ නැහැ. අගේ දුටුවේ නැහැ. ස්වરૂපය දුටුවේ නැහැ. ඒ ඔස්සේ අතීත අනාගත සංකල්පනා දුටුවේ නැහැ. ඒ ඔස්සේ වේදනා තණ්හා ගොඩ ගැහෙනවා දුටුවේ නැහැ. ගොඩ ගැහුනේ නැහැ. ගොඩ ගැහුනොත් දකින්නේ. ගොඩ ගැහුනේ නැහැ. ඒ නිසා දුටුවා දුටුවා පමණයි කියන තැනට සිත උසස් කරනකොටම ඒ උතුම් ඥානයටපත් වුණා. මොකද ලෝකෙ එපා වෙලා හිටියේ. මේ දුකින් මම එතර වෙන්න ඕන කියලා හිතනවා. ආයුෂත් ඉවර වෙලායි තිබුණේ. ඒ නිසා ඉක්මනින්ම කලබලේ තිබුණා. ඉන්දියාවේ බොහෝ ගවයෝ අදත් ඉන්නවා. අදත් ගවයන්ගෙන් ඇනලා මැරුම් කන මිනිස්සු ඉන්නවා. එදත් එහෙමයි පින්නතුනේ. ඔබ පුජ්‍යල ධර්මයන්ට ඇහුම්කම් දුන්නාට ඔබ ඇහුම්කම් දී තිබෙනවාද විශ්වීය ධර්මයට? නැත්නම් ස්වභාව ධර්මයට? පුජ්‍යලයන් විසින් කියන බණවලට දේශනාවලට ඇහුම්කම් දුන්නා මිස ඔබට අවස්ථාවක් ලැබුණේ නැහැ නේද? මේ විශ්වීය ධර්මයට ඇහුම්කම් දෙන්න. ඔබ නිර්වාණය සොයා ගැනීමට නම් ඔබ ඇහුම්කම් දිය යුතුයි විශ්වීය ධර්මයට. දැන් ස්වාමින් වහන්සේගේ වචනය තුලින් පවා පුජ්‍යල ධර්මයක් ඔබ නොසහ පුජ්‍යල වචනයක් ඔබ නොසහ ඔබ ඇසිය යුත්තේ විශ්වීය ධර්මයයි. ස්වාමින් වහන්සේගේ වචනය ඔස්සේද ඔබ ශ්‍රවණය කළ යුත්තේ විශ්වීය ධර්මයයි. මේ සද්ධර්මයේ අසන උදවිය එක එක දේවල් මේ සද්ධර්මයේ අසලා කරනවා. කට්ටියක් මේ සද්ධර්මයේ අසලා විදර්ශනා කරනවා. සමහර උදවිය මේ සද්ධර්මයේ අසලා මතක තබා ගන්නවා. සමහර උදවිය මේ සද්ධර්මයේ අසලා ඒ වගේ ඒක පිළිවෙතක් කියලා හිතලා ඒ විදියට පිළිපදිනවා. තවත් සමහර පිරිසක් මේ සද්ධර්මය අසලා නොතකා හරිනවා. තවත් පිරිසක් මේ සද්ධර්මය අසලා විවේචනය කරනවා. මේ අය අතරින් වඩා වැදගත් වෙන්නේ කවුද? සද්ධර්මය අසලා විදර්ශනා කරට කෙනා වඩා වැදගත්. අපි සද්ධර්මය හමුවේ කළේ විදර්ශනා. මොකද මොන තරන් සත්‍යයක් වුවද ඒක මාතුලින් මම හරියටම අවබෝධ කරගන්න නැතුව පිළිපැදීමෙන්වත් දරා ගැනීමෙන්වත් ප්‍රතිඵලයක් නෑ. හරියට මං ඒක අවබෝධ කරගන්නේ නැතුව විවේචනයක්වත් වැදගත් වෙන්නේ නෑ පින්නතුනේ. සියල්ලට හේතු වෙන්නේ උපකාරක වෙන්නේ විදර්ශනාව තුළින් මේ ප්‍රත්‍යක්ෂ කොට ගැනීමයි මුලින්. ඒ විදර්ශනා කළ යුතුමයි අවබෝධයට පත් වෙන. විදර්ශනා කරගෙන යද්දිමයි අවබෝධය පහළ වෙන්නේ. අවබෝධය පහළ වෙනවා කියන්නේ පින්තුනේ තමන් ළඟ තියෙන අර අවසාන දෘෂ්ටියට ඇවිල්ලා අවසාන දෘෂ්ටිය සංසිඳෙන තැනටනේ. ඕකටයි අවබෝධය කියලා කියන්නේ. මහා දෘෂ්ටි ගොඩක් තියෙනවා. අවසානයේ මේ මමයා එක දෘෂ්ටියකට හිර වෙනවා ඇවිල්ලා. අර දෘෂ්ටි ජාලයක් බෙදාගෙන කාප එක දෘෂ්ටියකට හිර වෙනවා. ඒ දෘෂ්ටියනොත් එයාට රැඳී ඉන්න බැරි වුණු තැන තමයි මෙතනින් ඉවත් වෙලා යන්නේ. අන්න දිට්ඨිංච අනුපගම්ම කියන අවස්ථාවටපත් වෙනවා. දෘෂ්ටි නොගන්න ඌ අවස්ථාවටපත් වෙනවා. එතනින් ඉගිල්ලෙනකොටම තමයි ඔබට සැනසිල්ල තියෙන්නේ, සැනසිල්ලටපත් වෙන්නේ. ආන්න ඒක ඇඟින් යනකොට තමයි ඔය ජීවිතේ සමහරලාට අලුත් අත්දැකීමක් වශයෙන් ජීවන පෙරලියක් යම් අයට තේරෙනවා. මැරෙන්න යන හදනවා වගේ කියලා සමහර අයට තේරෙනවා. ඉතින් මරණයට ඉඩ දීලා ධර්මය හොයන කෙනෙක්ගේ මරණ සංඥාව ආවයි කියලා බය වෙන්නේ නැහැ ධර්මයේ ගමනට. යා නිවැරදි දහම් සොඳ කෙනෙක් නම් යකෙක්ගෙන් බනහන්න ලෑස්ති. ජීවිතේ බිලි දීලා යකාගේ කටට පැනලා යකාගෙන් බනපදේ අහන්න තරම් ලෑස්ති ඌමනාවක් තියෙන කෙනෙක් බවට පත් වෙනවා ඇතුළතින්. මොකද මේ සංසාරගත අතරමන් වීම සහ මේ තියෙන දුක්ඛන්දරාව දැක්කට පස්සේ අහෝ සංසාරික දුකක් කියලා එකෙන් මිදෙන්නම එයා කල්පනා කරනවා. භව ගමන පිනතුනේ එහි ඇති දුක් අප්‍රමාණයි. ඒව කියව ගන්න ඕන නම් ටිකක් ඔය ප්‍රේතවත්තු වගේ පොත් අරගෙන කියවලා බලන්න. මේ සත්වයා ලොවට ලොබ කරලා ලොල් කරලා ඇලිලා බොහෝ පව් වැඩ කරලා ඉන්න අපායේ දුගතියේ බලන්න හැටි. නිවන් නොදැක අපේ බෞද්ධ පින්නතුන් හිතාගෙන ඉන්නවා නිවන කියන්නේ මෙන්න මේකයි කියලා. ඒක හරි එකක් වෙන්න පුළුවන්ද වැරදි එකක් වෙන්න පුළුවන්ද? 100ට 100ක්ම ඒක වැරදි එකක්. නිවන් නොදැක යා නිවන කියන්නේ මේකයි කියලා. ඊළඟට අපි ඇයි හිතාගෙන ඉන්න කීපයක් කියතොත් නිවන ගැන, ඔව් නිවන් දැක්කහම ආයි උපදින්නේ නෑ. ඔන්න එකක්. නිවන් දකින්නවා කියන්නේ සියලු ආසාවන් නැති බව. තව එකක්. නිවන් දකින්නේ බුදුරජාණන් වහන්සේගේ හමුවේ. දහම්දුරු දහම් පදයක්. දුක්ඛං දුක්ඛ. සමුදයං නිරෝධං මග්ගං අරියට්ට මග්ගං කියලා ධර්ම දේශනා කරනකොට එන්න නිවන් දකින්නවා. මෙච්චර බුද්ධ ශාසනයේ දීදී අපිට මේ දානි පින් වාක්‍ය ඇහුනේ මේ ආත්මේ නිවන් දකින්න කතාවක් මුකුත්ම ඇහුනේ නෑ. මේ ආත්මේ නිවන් දකින්න බෑ. අපිට දෙන්නේ බුදුහාමුදුරන් කාලේට යන්න කියලායි. ඒ පිරිස දැන් එකතු වෙලා මේ ආත්මේ නිවන් දකින්න යංගිසි කෙනෙක් දේශනා කරනවා නම් වෙන මුකුත් ප්‍රශ්නයක් නැහැ. වෙන ආගම්වල දෘෂ්ටි ප්‍රශ්නයකුත් නෙමෙයි. ඈ රටේ වටේම තැබෑ රුන්දාගෙන මේ රටේ ඉන්න පිරිමි ටික මරලා දාන එක ප්‍රශ්නයකුත් නෙමෙයි. ගෙදර ආර්ථික ප්‍රශ්න හදන එක ඒව ප්‍රශ්නයකුත් නෙමෙයි. වටේම තියෙන නොයෙකුත් කුඩු ගංජා ඒව ප්‍රශ්නයකුත් නෙමෙයි. මේ ප්‍රශ්නේ වෙන්නේ අර බත්මාමල ටිකට මේ බන කියන එක ප්‍රශ්නේ. ඒ අක්කුන්ට බන කියන්නත් බෑ. බන කියන්න බැරි වුණාට බන කියන හාමුදුරුවන්ට ප්‍රශ්න දානවා. පුංචි දෝෂයක් මොකක් හරි තියෙන්න පුළුවන්. නමුත් අපි ඒකද ගන්න ඕනනේ. බන 500ක් විතර අහලා දෝෂ දෙකක් විතර අරගෙන ඉවර වෙලා ඈ දැම්මොත් එහෙම මේ මෙන්න මෙන්න දෝෂේ කියලා. මෙන්න හවල් තැන වැරදි, මේ උච්චාරණය වැරදි, ව්‍යාකරණය වැරදි. මේ මොකක්ක බන කියන්නේ නැති උන් ඇහෙල කරන වැඩ. ඉතින් ඒ අක්කුන්ට යන වෙනෝම අපායක් පිහිටනෝ. ඒ වගේම සද්ධර්මයට ගැරහීම හේතුවෙන් වෙනෝම මේ සංසාරයේ සද්ධර්මය අවබෝධ කර ගැනීමට අපහසු වෙනවා. සමහර අයගේ ඔය තියෙන කර්ම බලවේග හේතුත් සමහරලාට එහෙම වෙන්නේ නැති. තටමැවුවට ධර්ම අවබෝධ වෙන්නේ නැත්තේයි. කරන ලද මහ කර්ම බලවේග. දැන් මාත් එක්කම මේ ධර්ම මාර්ගයට පිවිසිච්ච තව හාමුදුරුවෝ ඉන්නවා. කිසි කෙනෙකුට අවබෝධ වුණේ නැහැ. 10 දෙනෙක් විතර යමු වුණා. 10 දෙනාගෙන් දෙන්නෙක් විතර තමයි දැක්කේ. එක්කෙනෙක් ඒත් මං වගේ බණ කියන්නේ පැත්තකට වෙලා ඉන්නවා. අනිත් අයට අවබෝධ වුණේ ඇයි? ඒ ඇත්තොත් කැටමෙව්ව තමයි, උත්සාහ කළා තමයි. කොහමද මාන්න උද්දච්චකම් තියාගෙන මේක දැකලා මම ගිහිල්ලා ලොක්ක වගේ රඟපාන්න කියලා හිතාගෙන, බැබලෙන්න කියලා හිතාගෙන, ඔය කෙලෙස් මල හිතේ තියාගෙන ධර්මයේ බැලුවට වැඩක් වෙන්නේ නැහැ. මම අරයට උජෝ වඩවන්න මං ඉක්මනින් දැකලා ඉවර කරනවා මේක. එහෙම කරන්න බෑ. මේක සිතේ මල දුරු කරමින්ම කරන්න තියෙන, හදවතට එකගව කරන්න තියෙන දෙයක්. මේක කෙලෙස් මල තුලින් දකින්න පුළුවන් දෙයක් නෙමෙයි. සිතට අවංකවම හැඬු කඳුලින් සොයාගෙන යන, එකගවම සොයාගෙන යන නිකලෙස් ගමනක්. සිත නිකලෙස් විය යුතුයි. සමහර ආගමික මේ පූජකයන්ගේ නමුත් තියෙනව නේද නෙක්ලස් කියලා. තියෙනව නේද? හැබැයි නෙක්ලස්ද දන්නේ හැබැයි. හොඳයි කෙලස් නැත්තම්. නිකලස් කියන්නේ කෙලස් නෑ. කෙලස් කියන්නේ තමන් කෙලසන ධර්ම නෑ. අඩුම තරම අනුන් කෙලසන ඒවත් නැති වුණොත් ලොකු දෙයක්. එහෙම වුණොත් තමයි නිකලස්. නිකලස්. හරි නිකලස්. හරි. මිනිසුන් වට කරගෙන ඉන්නේ තමා කෙලසන ධර්මතේකුයි ඒකෙන් අනුන් කෙලසන ධර්මතේකුයි. ඉතින් ඒව දුරු කරගන්න මහන්සි වෙන්න ඕන. තමන්ගේ හිත පිණිස නිකලස් වෙන්න ඕන. අනුන්ගේ හිත පිණිස නිකලස් වෙන්න ඕන. මෙද මාවතේ නෙමේ හරි මාවතේ යන්න ඕන. තේරුණා නේද? මෙද මාවතේ නෙමේ යන්න ඕන හරි මාවතේ යන්න ඕන. පාරවල් වල යනවා කියලා ඉවරලා මේ එහෙම යන්න බෑනේ. මෙදමාවතේ කියලා හරිමාවතේ යන්නේ. යා යුතුමාවතේ යන්න ඕන. ඒ නිසා මේ සමාජයේට අපි බුදුදහමින් කියා දිය යුත්තේ මෙදමාවතේ යන්න නෙමෙයි හරිමාවතේ යන්න. දැන් කොහොමද මේ සමාජයේ මෝඩ කෙරෙව්වේ? මෙදමාවතේ ඵලයන් කියලානේ. බුදුහාමුදුරුව පෙන්වූ මජ්ක්‍ධිමා ප්‍රතිපදාව කියලා කියන්නේ අන්ත දෙකකින් තොර හරිමාවත. ඒකටයි බුදුහාමුදුරුව මජ්ක්‍ධිමා ප්‍රතිපදාව කියලා කියන්නේ. අපේ අය ඉතින් මජ්ක්‍ධිමා ප්‍රතිපදාව මෝඩ විදියට බෙදා ගන්නවා. එහෙම තෝරගෙන මෙදමාවතක් හොයන්න බෑනේ. දැන් කාමසුඛල්ලිකානු යෝගෙන් භාගයයි අත්තකිලමතානු යෝගෙන් භාගයයි දාලානේ යන්නේ දැන් බෞද්ධයෝ. බෞද්ධයෝ කාමසුඛල්ලිකානු ලෝකෙටත් නැහැ, අත්තකිලමතානු යෝගෙටත් නැහැ. ඒ නිසා බෞද්ධයෝ හමුෙහි මොකක්වත් කරන්න බෑ. හැම එකටම ඇදයක් කියනවා. ජනාධිපතිවරයෙක් නිකං පිළිවෙලක් නැතුව ඔහි ඇඳුමක් ඇඳලා හිටියොත් එහෙම කියයි, මේ යකා හරි නෝන්ජලයා මේ බලන්න මිනිහා හරියට ඇඳුමක්වත් අඳින්නේ නැහැ, මැදලා ඇඳුමක්වත් අඳින්නේ නැහැ කියලා බැලනෝ අර එක ජනාධිපති කෙනෙකුට. තව එක් කෙනෙකුට බයිනෝ මේ මිනිහා හොඳට කනවා බොනවා අඳිනවා හරි ලොකුවට ඉන්නවා මේ හරි පිම්බිලා වැඩි එයාගේ ගෑස් බස්සන්න ඕන කියලා උට ඡන්දෙ දෙන්නේ නැහැ. හාමුදුරන් වහන්සේලා බණ කියන්නේ නැතුව පැත්තකට වෙලා ඉන්නකොට බණ කියන්නේ නැහැ කියලා බනිනවා. බණ කියනකොට කියනෝ ඔය හාමුදුරුවෝ කීර්ති ප්‍රශංසා ඔය ලබන්න තමයි ඔය බණ කියන්නේ කියලා කියනවා. මන් දන්නේ මොනව කරන්නද කියලා හිතාගන්න බෑ අපේ මිනිස්සුන්ට මොකක් කියලා. දැන් අපි බණ පොත් සල්ලි වලට දුන්නොත් කියනෝ ඔය බුද්ධාගම විකුණන් කනවා කියනවා. නිකන් දුන්නොත් එහෙම කියන ඔන්න ධර්මයේ විකෘති කරලා ඔය 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 දුෂ්ටි ප්‍රචාරය කරනවා කියනවා. මට නම් තේරෙන්නේ අපේ මේ සිංහල බෞද්ධයට කොහොමද අපි සේවය කරන්න ඕන කියලා. ඒ නිසා කරන්න තියෙන්නේ තමන්ගේ සේවය කරගෙන තමන් සද්ද නැතුව ඉන්න එක. සේවය හොයාගෙන එන කෙනෙකුට ධර්මයේ හොයාගෙන එනකොට අඳාගෙන එනකොට ධර්මයේ කියා දෙන එක වෙන කරන්න දෙයක් නැහැ. ඒකට හේතුව නස්පැත්ති වෙච්ච බුද්ධිය තියෙන්නේ. නස්පැත්ති වෙච්ච බුද්ධියක් තියෙන මනුස්සයට ඇත්ත තමයි මේ සමාජයේට බුද්ධාගමෙන් නිවැරදි බුද්ධ දර්ශනය ලැබුණේ නැහැ. ඒකයි ප්‍රශ්නේ. මේ දර්ශනේ හම්බුන්නේ නැහැ. මේ දර්ශනේට ගමන් කරන්න හම්බුන්නේ නැහැ. අනිත් ආගම්වල මිත්‍යා දෘෂ්ටි හරි වේවා මෙලව සැපයෙන් ආර්ථිකයෙන් දියුණුවෙන් ඉන්නට හරි මඟ පෑදෙව්වා. ඒ නිසා මේ මිනිස්සු ආර්ථික ජයග්‍රහණයක් කර ලැබුවා. බෞද්ධයට එලවත් නැති වුණා මෙලවත් නැති වුණා දෙකම නැහැ. ආර්ථික ජයග්‍රහණයකුත් නැහැ. ඒ වගේම ආධ්‍යාත්මික ජයග්‍රහණයකුත් නැහැ. ඉතින් හරි ධර්මයට අපි පිවිසුවොත් මේ ආර්ථික ජයග්‍රහණත් එහා ලබා ගන්නවා. ඒ වගේම ආධ්‍යාත්මික ජයග්‍රහණත් එහා ලබා ගන්නවා. දැන් මේ උගන්වන්නේ පින්තුනි මේ හැම කාරණකීම විදර්ශනා කරන්න. හොඳින් සිහිය පවත්වන්න. අපි දන්නවට වැඩිය දෙයක් ගැඹුරින් හිතන්න. තමා දිහාට හැරෙන්න. ආත්ම සංවේදී වෙන්න. තත්ත විපස්සන හැම මොහොතකම අලුත් අලුත් විදියට හිතන්න. දෘෂ්ටිගත නොවෙන්න. අවස්ථානුගතව සිතන්න. මේ කාරණා ටික පින්නුතුනේ ඔබට උපකාරක වුණාම ඔබේ ජීවිතේ සාර්ථක නැද්ද? සාර්ථකයිනේ. ආයි සාර්ථක කරගන්න වෙන දහමක් ඕනේ නැහැ. ඔය ටික එකතු වුණාම ඔබේ ජීවිතේ සාර්ථකයි. නිර්වාණ දෘෂ්ටියක් නැහැ. ස්වභාවයටපත් වුණාට පස්සේ යා හැම මොහොතකම අලුත් වෙවි ඉන්න කෙනෙක්. යාට එකම සමාධියක් රකින්න උමනාවක් නැහැ. එකම දෘෂ්ටියක් රැකගෙන එකම විශ්වාසයක් රැකගෙන ඉන්න උත්සාහයක් නැහැ. එයා අලුත් වෙන ස්වභාවයත් එක්ක අලුත් වෙනවා. රහතුන්ගේ ස්වභාවයක අලුත් වෙන ස්වභාවයත් එක්ක අලුත් වෙනවා. ජලය වාගේ වේගයෙන් ගලා බසින තැන ගලා බසිනු, ගලා හැලෙන තැන ගලා හැලෙනු, හැපෙන පෙරලෙන තැන හැපිල පෙරලෙනවා, හැරෙන තැනින් හැරිලා ගලන තැනින් ගලලා ලස්සනට මනහර ලෙස ඒ ජීවන ගංගාව ගලා බසිනවා. ඒකයි ධර්මයේ ජීවන පැවැත්ම. ආත්ම අර්ථයක් නැති තැන පරාර්ථයක් නැත. ආත්ම අර්ථයක් නැති තැන පරාර්ථයක් නැත. ආත්ම අර්ථයේ සිදුවේ යුතුමයි. ආත්මార్థය විනාශ නොකළ යුතු නොකළ යුතුයි. ආත්මార్థය සිදු කළ යුතුයි. දැන් මේ නිවන් ධර්මය අවබෝධ කරගෙන අපි මහන්සි වෙන්නේ ආත්මార్థය ඇති කරගන්න. ඔබේ දෘෂ්ටිය ඔබ ළඟ තිබෙනකන් නිර්වාණයේ ස්වභාවය ඔබ ළඟට පැමිණෙන්නේ නැහැ. ඔබේ දෘෂ්ටිය ඔබ බිඳහෙලන් නැතුව නිර්වාණයේ ස්වභාවයට පැමිණෙන්නට කියා කොතරම් ආරාධනා කළත් එන්නේ කොහොමද? දැන් ඔබ ළඟ තියෙන්නේ එක පුටුවයි. ඒ පුටුවේ දෙන්නෙකුට වාඩි වෙන්න බෑ. ඔබ ළඟ තියෙන පුටුවේම ඔබ වාඩි වෙලා ඉන්නවා නම් බුදුහාමුදුරුවන්ට එන්න කිව්වට ඇවිල්ලා ඔඩොක්කුවේද වාඩි වෙන්නේ? ඔබ ළඟ තියෙන පුටුවෙන් ඔබේ නිවසේ තියෙන එක පුටුවයි නම් ඒ එක පුටුවෙන් ඔබ නැගිටින්න ඕන. නැගිටලා ඒක පිරිසුදු කරලා ඒකට ඇතිරිල්ලක් දාලා වැඩ ඉන්න කියලා බුදුහාමුදුරන්ට ආරාධනා කරන්න. අන්න ඒ මොහොතේ බුදුහාමුදුරු වැඩි. මං දකින්න ඔබ ළඟ තියෙන පුටුව. හැබැයි ඒක ඔබ වාඩි වෙලා ඉන්නේ, වාඩි වෙලා නිකන් නෙමෙයි ඉන්නේ. මුළු පුටුවම බදාගෙන අල්ලගෙන අපි මේ නැගිටවන්න උත්සාහ කරනවා. බෑ, මේක මගේ පුටුව. අර සංගීත පුටු තරගේ වාඩි වුණා වගේ තමයි. පුටුවට පොරකල පුටුව අල්ලගන්නේ. මේක මගේ පුටුව. මේ මම වෙමි, මේ මගේ ආත්මය වෙමි. මේ මගේ ඇසයි කනයි නාසයයි දිවයි ශරීරයයි කියලා අල්ලගෙන ඉන්න එක තමයි මේ මගේ පුටුව කියලා ඉතිරි පැතිරි මේක අල්ලගෙන වාඩි වෙලා ඉන්න. බුදුහාමුදුරුවෝ ළඟින් ආවත් ළඟින් එනකොට බුදුහාමුදුරුවෝ නිදා ගන්නවා. අර බස්සල වගේ දායකයන්ට පින් සිද්ධ වෙන. දැන් මම අවුරුදු මම හිතන්නේ 10කට විතර කිට්ටු වෙන්න බස් එක ගිහිල්ලා නැහැ. වාසනාවක් නේද? දායකයන් විසිද්ද වෙන තමයි. බස් එක ගිහිල්ලා නැහැ හාමුදුරුවෝ. බස් වල දුක් විඳ කාලයක් තිබුණා. මට බස් කාර්යයත් එක්කත් තරහ යනවා, මං ගැනත් මට තරහ යනවා, රජේ එක්කත් තරහ යනවා. ඉතින් සාමාන්‍ය මිනිස්සු අඳුමතරම ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෙනෙක්වත් බස් වල යන්නේ නැති නිසා බස් වල තියෙන දුකට විසඳුමක් සපයන්නේ නැහැ. මේක එක වෙනම කතාවක්. ඒක ඒගොල්ලොම විසඳගෙන යන්න ඕන. සාමාන්‍යයෙන් හාමුදුරුවන්ගේ සීට් එකේ වාඩි වෙලා හාමුදුරුවෝ නැග්ගාම නිදා ගන්නවා. ටක් ගාල ළඟට එනකොට කුඩෙන් ඇනලා තමයි නැගිටව ගන්නෙ. අර අපිට වෙන් කළ දෙන නිසා කොහොම හරි එලවල හරි වාඩි වෙන්න පුළුවන්. වෙන් කළ නොතිබ්බනම් තමයි වැඩේ වෙන්නේ. ඉස්සර ඒත් එහෙම AC බස් වල හරි මේ වුණා නම් දාලා තිබ්බත් දෙන්නේ නැහැ. ඒක පූජ්‍ය භක්ෂයට කියලා සීට් එක දාලා තිබ්බත් දෙන්නේ නැහැ. ඒ වගේ හැමෝම තමන් වාඩි වෙච්ච සීට් එක හරියට අල්ලගෙන ඉන්නේ. බුදුහාමුදුරු ළඟින් එනකොට නිදා ගන්නවා. බුදුහාමුදුරුත් ඇවිල්ලා ඕකෙන් අනින්න ඕන, මේ කුඩෙන් නැගිටින යෝගෙන් ඔතන ඉන්න එපා. බුදුහාමුදුරු වැඩයලා ඉන්නේ. ඔය ආලවක යකා අඟුලි මාල උතුරින් එලවල දාලා බුදුහාමුදුරු ඉඳව ගන්න. මේගොල්ලෝ අර මරුවා වාඩි කරගෙන පච්චකුත් කොටා ගන්නව මරුවා සමග වාසය කියලා. ඉතින් මරුවාත් එක්ක ජීවත් වෙන අතරේ වරින් වර අපේ අය කියනවා මරුවා නැග්ගා කියලා කියනවා. මට එතෙන්දී මරුව ඇවුස්සුනා, මරුව නැග්ගා කියලා කියනවා. ඉතින් මේ මිනිස්සු කොයි වෙලාවකවත් කියන්නේ මට බුදුහාමුදුරු ඇවුස්සුනා. දැන් බුදුහාමුදුරු නැග්ගා කියලා කියන්නේ නැහැ. කියන්නේම මරුව නැග්ගා කියලා. මොකද මරුවත් එක්කමයි ජීවිතේ. ඒ නිසා මරුව වාඩි කරගෙන ඉන්නපාව ඔතන බුදුහාමුදුරු වාඩි කරන්න. බුදුහාමුදුරු වාඩි කළා කියලා කියන්න පින්නතුනි සත්‍ය විශ්වය තථාගතත්වය එතන පිහිටවන්නේ. තථාගතත්වය මේ ස්වභාවික සත්‍ය ආගමකින් තොරව ලෝකයේ දකින මිනිසෙක් නිර්මාණය වෙනවා. ජාති ભેදයකින් තොරව දකින මිනිසෙක් නිර්මාණය වෙනවා. ආගම් ભેදයකින් තොරව දකින මනුස්සෙක් ආගම් ભેදයකින් තොර වාසය කරනවා කියන්නේ ඔක්කොම ආගම් එකයි කියන එක නෙමෙයි. මේ ආගම් ඔක්කොටම පිස්සු කියලා හිතන්නේ. දැන් අපි හිතන්නේ ආගම් ભેද හොඳ නැහැ කියන්නේ ඔක්කොම ආගම් වලට ඒ ආගම් වල රෙජිස්ටර් දේවල් කරන්න දෙන්න ඕන. ඒක මාර වැඩක් නෙමෙයි. එහෙම දේවල් කරන් දෙන්න පුළුවන්. ඈ දැන් මේ රටේ ඉන්න මොඩියෝ කියලා කියන්නේ ඒක එක එක ආගම් වලට උමනා දේවල් එයා නීති විරෝධී වුණා නීති හදලා හරි ඕ ඒක මානව සමාජයට රටට ගැළපෙනවද ඒ මොක වුණත් කමන්න ඒවා අනුමත කරනවා. ඒ වුණාම ඒක ප්‍රශ්නයක් ඒක. දැන් ගෝනි බිල්ල වගේ පාර යනකොට ළඟින් යනකොට බය හිතෙන්නේ නැත. ඇතුලේ මොකෙක් ඉන්නවද කවුද දන්නේ? ඈ අපි හිතමු ආයුධ සන්නද්ධ කණ්ඩායමක් හිටියෝ. හොයන්න බෑ. ඒ ඔయిత වැඩිය දේවල් තිබුණත් ඉතින් ඊළඟට අනුමත වෙනවා. මම නම් කියන්නේ නිර්වස්ත්‍රව යන එක තිබුණොත් ඒකට කමන්නේ නැහැ. ඒක එච්චර ප්‍රශ්නයක් නෑ. අපිට ප්‍රශ්නයක් නෑ නේද? අපිට ප්‍රශ්නයක් නිසා අර වහගෙන යන එක භයානක. ළඟින් යනකොට බය හිතෙනවා. මේක ඇතුලේ මොකා ඉන්නවද කවුද දන්නේ? පිරිමියෙක් ඉන්නවද? ගෑණියෙක් ඉන්නවද? ආයුධ සන්නද්ධ පුජ්‍යලයක් ඉන්නවද දන්නේ නෑ. හොයාගන්න බෑ. නේද? ඒකනේ එක රටක නීති නැති වුණාම එක විදියක නීතියක් නැති වුණාම රටේ ප්‍රශ්න වැඩි. ඒ රටවල් වල තියෙන නීතියක් ඒ නීතියට ඒ රටේ එකම නීතියක් තියෙන හැමෝටම එක හා සමානයි. මොන ආගම් දෘෂ්ටි තිබ්බත් ඒවා තමන්ගේ ආගමික ස්ථානයට ඕනම් මුල් කරගන්න පුළුවන්. තවත් කෙනෙකුට කරදරයක් වෙන්න බෑ. දැන් අපේ ඩෙන්ටිටි එක හදන්න ගියාම කන පොඩ්ඩක් පේන්නේ නැහැ කියලා ආයේ ෆොටෝ එක රිටර්න් කරනවා. අරුන්ගේ මූණ වහලා ගිරිල්ල දුන්නහම මූණ වහලා ඩෙන්ටිටි ෆොටෝ එක ගහලා ඩී එක හදලා දෙනවා. තේරෙනවද? ඉතින් එහෙම ගොන් හැටිකරයක් ඉන්න රටක්. ඒ කියන්නේ පාලකයෝ තමයි ඒ මෝඩ. ඒ කරුණාවෙන් කියන්නේ ඒ රටක මහා ගැටලු ප්‍රශ්න. රටක එක නීතියක් නැහැ. ඒක සාධාරණ නැහැ. යුක්ති සහගත නැහැ. යථාර්ථවාදී නැහැ. ඊට පස්සේ රටේ ප්‍රශ්න. කවද්ද මේක හදාගන්නේ? කාටද මේව කියන්නේ? ජනාධිපතිට මේක කිව්වම ජනාධිපති ආයි මට මේක කියනවා. අගමැතිට මම මේක කිව්වම අගමැති ආයි මට මේක ඕක කියනවා. ඒක තමයි හැමදෙරේම මේකක් තියෙනවා කියනවා. අධ්‍යාපන ඇමතිට කිව්වම අධ්‍යාපනය ගැන කිව්වා එයත් ඒ ප්‍රශ්නෙම මට කියනවා ආයේ. කොහොමද වැඩි? ඈ පිරිසිදුකම් පිළිබඳව මදි කියලා පරිසර ඇමතිට කිව්වම පරිසර ඇමති ඒකම මට කියනවා ආයේ. ඇත්ත තමයි අපේ හැමදෙරේම කුණු පාන ප්‍රශ්නයක් තියෙනවා කොහොමද? දෙයියෝ මේ රට කරන්නේ. එහෙම නේද? මිනිස්සු නේ දෙයියෝ තමයි කරන්නේ. ඒ නිසා දෙයියන්ටම ඔප්පුච්චායි. ඔක්කොම ප්‍රශ්න. මේ නිවන් මඟ දැක්කය වෙනතුනේ පුලුවන්තරම් සද්ධර්මය ඇහුවා. පුලුවන්තරම් ජීවිතේ විදර්ශනා කළා. පුළුවන් තරම් ඇතහැරීමෙන් යුක්තව ධම්මානුධම්ම ප්‍රතිපත්ති පෙරුවා. ඒ කුසලයට ප්‍රතිඵලයක් හැටියට තමයි පින්තුනේ නිර්වාණ අවබෝධයෙන් අවදියටපත් උනේ. ඒ නිසා කල්යාණ මිත්‍රත්වය, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය, ධම්මානුධම්ම ප්‍රතිපත්තියයි නෝනුවම ගෙනියපු අය අනිවාර්යෙන් ධර්මයෙන් අවදි වෙනවාමයි. ඔබේ හදිස්සිය ප්‍රායෝගික කරගන්න. තේරුණා නේද? හුදෙක් හදිස්සියක් තිබිලා මදි හදිස්සිය ප්‍රායෝගික කරගන්න. ඒක දවස් දෙකක් අහලා මේ එහෙම බෑ. දැන් කාට හරි අපි හිතමුකෝ මේ වෛද්‍ය විභාගයක් පාස් වෙන්න ඕන කියලා. වෛද්‍ය විභාගයේ පොත් ටිකක් ගෙනල්ලා එහෙන් මෙහෙන් ටඩි බිටිස් ගාලා කියෝ ගත්ත කියෝගෙන කියලා ලිව්වා. ලියලා ෆේල්. ආයෙවිල්ලා කියනවා ලිව්වා ෆේල්. ඉතින් හරියට කියවුවද? නෑ හරියට කියෙව්වේ නෑ නිකන් එයි වගේ හිතිච්ච ප්‍රශ්න ටික කියෙව්වා කියලා ලිව්වා. නමුත් ඒව නෙමෙයි ආවේ. ආ එතකොට ෆේල්. ඉතින් මේ නිර්වාණ ධර්මයක් මේ ටිකක් එහෙම් මෙහෙන් අගින් කොණින් ගහලා ගිහිල්ලා මේ පේපර් එක පෙරෙව්වට අවබෝධය ඇති වෙන්නේ නැහැ. මේක පූර්ණ අවබෝධයේ තුලින්ම හදවත තුලින්ම අව්‍යාජ ලෙසම පූර්ණත්වයට පත් වෙන තැන තමයි තමන් අවබෝධයෙන් ඕ පැන නගින්නේ අවබෝධයට පත් වෙන්නේ. ඒක බලහත්කාරයෙන් ගන්න පුළුවන් දෙයක් එහෙමත් නෙමෙයි. ඒකට ඒක ලැබෙනකන් තමන් සුදුසු තත්ත්වයට ඇවිල්ලා ඒක තමන් ලැබෙනකන් තමන් ඒ වෙනුවෙන් මහන්සි වෙයි. එච්චරයි කරන්න තියෙන්නේ. තමන්ට තමන් මේ විශ්වීය ධර්මයක්නේ ඔබට හම්බෙන්නේ. ආනන්ද හැඳුරගෙන් හම්බෙන්නේ කන්නේ මේ මාර්ගඵල. දැන් මට දෙන්න පුළුවන් එකන්න මම ඕගොල්ලෝ ඔක්කොම පොලිම් ගසලා පොලිමේ දීලා ඉවර කරනවා. මේක හදිසියක් නැහැනේ. මේක විශ්වයෙන් හම්බෙන දෙයක්. ඒක ඔබේ පාරමිතාවත් එක්ක හම්බ වෙන දෙයක්. ඔබේ සුදුසුකම් එක්ක හම්බ වෙන දෙයක්. එතකොට ඒක මට දෙන්න පුළුවන් කම නැහැ. ඒ නිසා මාව කන්න බලාගෙන ඉන්න එපා. ඔබ මේ විශ්වයේ සුදුසුකම් වෙන පරිදි අතහැරීම පුරුදු කළා නම් අන්න ඒ අතහැරී ප්‍රමාණයට ඔබට ලකුණු හම්බ වෙනවා. 100%ක් හම්බ වෙනවා දවසට. ඒ ආර්ය මාර්ගයට, ඒ අරිහත් මාර්ගයට ඔබ සම්පූර්ණයෙන්ම ඒ පටිසෝතගාමි ප්‍රතිපදාවට වැටෙනවා. මොකද්ද විදර්ශනා කරන්න ඕන? තමන් ඇලිලා ඉන්නේ කොතනද? තමන් ගැටිලා ඉන්නේ කොතනද? තමන් අල්ලගෙන ඉන්නේ මොනවද? ඒ අල්ලගත්ත දේවල් වල විද්‍යාව මොකද්ද? සාධාරණත්වය මොකද්ද? තමන් විඳින දුක මොකද්ද? ඒ දුක කොහොමද හැදුනේ? ඒ දුකේ නිරෝධය මොකක්ද? ඒ නිරෝධගාමී ප්‍රතිපදාව මොකක්ද? ඔය ටිකයි විදර්ශනා. ඒව නැත්තම් නැත්තම් විදර්ශනා කරන්න ඕනේ. මනෝලෝකයේ සංසිඳුනට පස්සේ එයාට මනෝලෝකයක් එක්ක ජීවත් වෙන්න මනෝලෝකයක් නැති නිසා එයාට හුස්මත් එක්ක ජීවත් වෙන්න පුළුවන්කම ලැබෙනවා. විශ්වයත් සමග ජීවත් වෙන්න පුළුවන්කම ලැබෙනවා. මේ ධහම ඉතාම සරල ධහමක් පිනතුනේ. ඉතින් මේක පිනතුන්ට අමාරුද තේරුම් ගන්න? මේක හරිම සරලයිනේ, මේක බොහොම ලේසියෙන් තේරුම් ගන්න පුළුවන් දෙයක් නේ. තමන් ළඟ ළඟම පරීක්ෂා නොකරන වරදින් මේක හසු නොවි තියෙන ඇරෙන්න, නැත්තම් මේකේ හැටි අමාරු ධහමක් නෙමෙයි. අර තමන් ඔළුවේ දාගත්ත මහා බුද්ධිත් එක්ක පැටලි පැටලි තමන් ඉන්න නිසා තමයි මේක තේරෙන්නේ නැතුව ඇත්තේ. නැත්තම් ඔළුව උඩ තියෙන කණ්ණාඩි දෙක ගේ වටේ හෙව්වා වගේ වැඩක්. ඇස් කණ්ණාඩි අපි ඔළුව උඩ දාගෙන ගේ වටේ හොයන්නේ නේද? සමහර භාණ්ඩ දේවල් අතේ තියාගෙන ඒකම හොයනෝ හැමතැනම. පස්සේ බලනකොට මේ අතේ තියෙන එක ඒ වගේ දෙයක්. නිවන ඉතාම සමීපව තමා තුළම තියාගෙන පුංචි වරදක් කරගෙන සෙවීමක් කර මේ හැම වචනයකින්ම අපි උත්සාහ කරන්නේ රූපය අසාරයි, වේදනාව අසාරයි, සංඥාව අසාරයි, විඥාණය අසාරයි, සංකාරය අසාරයි, විඥාණය අසාරයි. අසාරේ සාරමත්ිනෝ, අසරු දේවල් සරු කරලා ගන්නවා. කවුද? ගාමෝ පූදජනිකෝ අනරියෝ අනත්ත සංහිතෝ. ඒ අනාරියෝ පුජ්‍යලයා, ඕ බ්‍රාහ්ම්‍ය වූ පුජ්‍යලයා, අනත්ත සංහිත වූ පුජ්‍යලයා, අනර්ථේ පීටි පුජ්‍යලයා, අසාරේ සාරමතිනෝ. මොනවද අසරු? රූපය අසරු, වේදනාව අසරු, සංඥාව අසරු, සංඛාර විඥානේ සාරයි කියලා ගන්නවා. එතන මමෙක් ඉන්නවයි කියලා විශ්වාස කරනවා. ඒ මම ගැහණියක් පිරිමියෙක් කියලා විශ්වාස කරනවා. ඊළඟට ඒ කෙනා අහවල් පුජ්‍යලයා කියලා විශ්වාස කරනවා. ඒවල සත්ව පුජ්‍යල ආත්ම දෘෂ්ටි එතන ඇවිල්ලා. සාරංච සාරතෝ ඤත්වා. සරු දෙයක් විතරක් සරු දෙයි කියලා හිතන්න, නිසරු දේවල් සරුයි කියලා හිතන්නේ නැතුව බලන්න රූපේ තියෙනවද, වේදනාවේ තියෙනවද, සංඥාවේ සංඛාරේ විඥානේ තියෙනවද සරු දෙයක් කියලා. ඵලදායි දෙයක්. වතුර බොනෝ ඵලදායි නෑ, හැමදාම බොන්න ඕන. කෑම කනෝ ඵලදායි නෑ, හැමදාම කෑම කන්න ඕන. බෙහෙත් බොනෝ, නැවත නැවත බෙහෙත් බොන්නත් ඕන මිනිස්සු රෙලෙවෙද වෙන සැරේට. මූණ සෝදනෝ, නැවත නැවත මූණ සෝදන්න ඕන. පිරිසිදු වෙනෝ, නැවත නැවත පිරිසිදු වෙන්න ඕන. හම්බ කරනෝ, නැවත නැවත හම්බ කරන්න ඕන. නැවත නැවත රාත්‍රී වෙනෝ, නැවත නැවත දහවල උදා වෙනෝ. අපි අනුන්ගේ දේවල් අතර ඉඳගෙන අපි මම දේවල්, මගේ දේවල් කියලා හිතනවා. මෙහෙම හිතාගෙන මේ ලෝකයේ ඒ සිතුම් පැතුම් සියල්ලම ශූන්‍ය කරලා ගියපු ඒ පරම්පරාවේ කීවෙනි පරම්පරාවද අපි? මේ මිනිස්සුන්ගේ මූලාශ්‍රව සියලු දෙනාගේම එකයි. ලෝකේටම මුලින්ම බිහි වෙන්නේ නැත්තේ පොඩි මිනිස් කණ්ඩායම. බඩගාගෙන ඇවිල්ලා වඳුරු වගේ ඉඳලා හරි නේද? කැලින් ඉපදිලා හරි, නැත්තම් වෙන ග්‍රහලෝකයකින් ඇවිල්ලා යන්න බැරුව හරි මේ අතර වෙන්නේ නැති. දේශගුණේට හැටියට කට්ටිය සුදු වුණා, කට්ටිය කළු වුණා. ඥාන විපර්යාසයෙන් පොඩි පොඩි හැඩවල් ගත්තා. මූලාශ්‍රව එකයි. එතකොට දෘෂ්ටිය තමයි මිනිස්සයා බෙදලා තියෙන්නේ. පුජ්‍යලය දෙන්න බෙදන්නේ. එදා ඉඳන් මේ දක්වාම මේ මහ පොළොවේ මේ වගේම සිතුම් පැතුම් පොදියක් හදාගෙන ඉඳලා මේ මහ පොළොවේ මිය ගියා. දුටු කැමණු රජුරුවොත් මිය ගියා, එළාරත් මිය ගියා. දැන් එළාරට තිබ්බද එළාරගේ ඒ කණ්ඩායම් දෙක අදස් සටන් වදිනවා නේද? එළාරගේ කණ්ඩායමයි දුටු කැමණු රජුරුවගේ කණ්ඩායමයි. දකුණේ දුටු කැමණුයි, හරේ එළාරයි. ආයි මේ එළාරල දුටු කැමණුල ආයි මිය යනවා. ආයි තව පරම්පරාවක එළාරල දුටු කැමණුල ආයි සටන් කරනවා. ඉතින් මේ එළාරල දුටු කැමුණුල කල්පනා කරන්න බෑ. ඒ කාලේ හිටපු එළාරට දුටු කැමුණුට වෙච්ච දේම තමයි මේ කාලේ එළාරට දුටු කැමුණුටත් වෙන්නේ කියලා. රුවන්වැලි සෑය මා හිතන්නේ 1912 ද කොහෙද ගත්ත පින්තූරයද කොහෙද තිබුණා. ඒතකොට මේක නිකන් පොඩි පස් කන්දක්. ඔය වගේ ලස්සනට මේ හැඩට නැහැ. අය නිදහස ලැබෙන සමයේනේ ඔක කොත බලන්දල ඔය මට්ටමට ඔබ හදලා ගත්තේ රුවන්වැලි සෑය. නැත්තන් නිකන් වන වැදිච්ච පස් කන්දක් බවට පත් වුණා මේ රට ආක්‍රමණවලට හසු වෙලා. ඉතින් මේ තියෙන වෙහෙර විහාර චෛත්‍ය, මේ තියෙන සංස්කෘති, මේව වෙනස් වෙනවා. මේව පවත්වන්න බෑ. අවුරුදු 5000ක් පවතින්නේ නැහැ මොනම ආගමක්වත් සංස්කෘතියක්වත්. ඔක්කොම බින්දලා වෙනස් වෙනවා. යුග යුග වෙනස් වෙනවා. එක සෝබාදහමින් විනාශ වෙනවා. දැන් එක පාට පහ යන්න පටන් ගත්තොත් මනුෂ්‍යෝ ඉවරයිනේ. එක යුගයක් තියලා තියෙනවා අවුරුදු 12ක් එක දිගට පායලා තියෙනවා වැහැල නැහැ ඇයි බින්දුවක් නැතුව අවුරුදු 12ක් කොහොමද වැඩි දැන් මේ මාස දෙකක් වැස්ස නැති වෙච්ච ගමන් අපිට අමාරුයි ඒක මුළු මිනිස් වර්ගයාම මිය යනවා ඒකට අපේම හිතෙන් අපි පොඩ්ඩක් බලන්න ඕන මොනවද අපි මේ තුළ මේ වහල් මානසිකත්වය තුළ මේ ලෝකයට මේ වහල් කරගෙන තියෙන්නේ තණ්හා දාස වෙලා තියෙන්නේ මොනවද කියලා මේ හිතෙන් අස් කරගන්න ඕනේ මේ gedara තියෙන මේ මේ බඩු මුට්ටු මේ එක එක්කෙනාට දෙන්න ඕනේ නැහැ ඒව එහෙම තිබුණා වේ ඒක තමන්ගේ තණ්හාව නැති කරන්න තව කෙනෙක්ගේ තණ්හාව පුරවලා ඕනේ තමන්ගේ අවශ්‍යතාව තමන් තියාගන්න තමන්ට අවශ්‍යයි කියලා හිතෙනවා නම් දෙන්න පූජාවක් හැටියට දෙනවා නම් දෙන්න එහෙම නැත්නම් තමට අනවශ්‍යයි කියලා හිතනවා නම් දෙන්න නැත්නම් ටෑග්ගක් හැටියට දෙන්න මේක නිසා දිය යුතුයි නොදිය යුතුයි කියලා එකක් නැහැ මහ පොළොවේ දේවල් කොහොමද මහ පොළොවට ආйти මේක මං අරයට දුන්නත් එකයි මෙතන තිබුණත් එකයි තියාගෙන තියාගෙන ඉන්නවා කියන චේතනාව තියාගෙන හිටියත් එකයි මං අරයට දුන්න කියලා චේතනාව තියාගෙන හිටියා එකයි ඒක හරි වැඩක් දැන් අපි හිතමුකෝ අපි ඒක මුදලට වික්කොත් අපි ඒක දිහා ආයි බලන්නේ ඒක මගේ දෙයක් නොවන හැටියට එයාගේ දෙයක් හැටියට බලනවා හැබැයි අපි ඒක තෑග්ගක් හැටියට දුන්නොත් එයා තවදුරටත් ඒක ගිහිල්ලා ඒක දිහා බලන්නේ මගේ දෙයක් හැටියට දැන් ඒක මහත්මියක් හදාපු ගාන්ටාර කුරුණගේ චෛත්‍යයේ මේ බෝධිමලුව වටේ තිබුණු මොනවද වාඩි වෙන්න හදපු පඩියක තිබ්බා. ඉතින් මාව එක්කන් ගිහිල්ලා ඔක්කොම නම් ගහලා තියෙනවා, ඒක ගහලා තියෙනවා. ඉතින් මට පෙන්නවා. මේවා අපි තමයි හැදුවේ කියලා. ඈ. මේ ගාන්ටාර කුරුණ හදලා තියෙන දැන හොඳ මදි හඳුන්නේ මෙතෙන් මිනිහෙක් ඇවිල්ලා මේක ගහන්නේ නැහැ ගෝලේදී. ඉතින් එතුමිය ඒක පන්සලේ තියලා නැති බව මට තේරුණා හොඳටම. ඒක තමන්ම මනසින් මේක තාම අල්ලගෙන ඉන්නේ මේ ගාන්ට අරගුණුණයි පන්සලයි මේ පහදාපු මේකයි අල්ලගෙන ඉන්නේ. යා නිරාමිස සතුටක් අල්ලගන්නේ තාම මේ කොන්ක්‍රීට් කණු ටික අල්ලගෙන ඉන්න වගේ පෙවුණා. ඒක හරි ප්‍රශ්නයක්. ඒක ඒකට කියන්නේ දීලා අල්ලන් ඉන්නවා. පන්සලට වික්කේ නැහනේ. දෙනවා දීලා අල්ල ගන්නවා. ඉතින් මට කියන්න තියෙන ඉතින් ඒ ගාන්ටාර කුළුණ ඔළුවේ හයි කරගත්ත කියලා. එහෙම නෙමෙයි අතහැරීම. සමහර වෙලාවට මලාට පස්සේ ඒවට ආසත් වෙලා හිටියොත් එහෙම ගාන්ටාර කුළුණයි අර විහාරේ අර පඩියයි රකින්න එන්නත් ඉඩ තියෙනවා. මොකද චේතනාව බලවත් වෙන විදිහට තමයි එයාගේ සංසාරේ හැදෙන්නේ. දැන් බලන්න ස්වභාවික වෙලා ඔබේ මනස ඇතුළත ආරි ශ්‍රාවක ගුණයක් එහෙම නැත්නම් මනුෂ්‍යත්වයේ ගුණයක් දේවත්වයේ ගුණයක්ද සැරිසරන්නේ කියලා. නිහඬ සංසුන්ව බලන්න. එහෙම නැත්නම් යක්ෂයේද්ද පෙරේතයේද්ද කුම්භාණ්ඩයේද්ද තිරිසනයේද්ද නිරසතයේද්ද සැරිසරන්නේ කියලා. මං හිතන්නේ මෙහෙට අපායවල යන කට්ටියට මෙහි ඇවිල්ලා ඉන්න අමාරුයි. ඒගොල්ලන්ට බුදුබණ පදේ ඇහෙන්න බෑ, පිච්චෙනවා, ගිනි ගන්නවා. ඒගොල්ලෝ දුවනවා. දරා ගන්න බෑ. හොඳ දරා ගැනීමක් හටගන්නේ අත්හැරීමකින් අහන්න පුළුවන් කෙනෙකුට විතරයි මේ ධර්මය ඇහෙන්නේ. ඒක නිරෝධ සහගතවම ධර්මයේ පිළිබඳව අහන කෙනෙකුටම විතරයි සද්ධර්මය මිහිරි වෙන්නේ. එයාට එයා ඕන වචනයකට ඔරොත්තු දෙනවා. සද්ධර්මය අහන කෙනා බැනුම් අහන්නත් ලෑස්ති, උත්තර අහන්නත් ලෑස්ති, හොඳ අහන්නත් ලෑස්ති, දොස් අහන්නත් ලෑස්ති. අපි සැබවින්ම ගුරුවරයෙක් ආශ්‍රය කළ යුත්තේ එසේ. ප්‍රශංසා ලබන්නයි අඩුපාඩුකම් දැනගන්නයි දෙකටම. ඔබ හොඳයි, ඔබේ සිතයි වැරදි නම් වැරදි. මෙතන ඉන්න පිටින් ඔක්කොම දෙනා වැළුවාම හරි හොඳයි. ඔබේ සිත තමයි සමහර වෙලාවල්වලට දෘෂ්ටිගත. එහෙනම් ඔබ හදන්න ඕන ඔබේ සිත. මේ සද්ධර්මයේ දේශනා කරන්නේ ඔබ හදන්න නෙමෙයි, ඔබේ සිත හදන්න. ඔබට හදාගන්න බැරි සිත අර සචිත්ත පරියෝ දබනං සචිත්ත තම සිත. ඒකට තමන් කියන්නේ එක්කෙනේ, තම සිත කියන්නේ එකක්. ඔබට වඩා ගැඹුරින් පවතින එකක්. සචිත්ත. ආන්නේ ආයේ චිත්තේ කොහොමද? ඉස්සර චිත්තේ මමෙක් මම තියාගෙන හිටියා. හපෝ දෙවිච්ච දෙවිල්ල. පිච්චිච්ච පිච්චිල්ල. මොකද හැමදේම මමේ මමේ කියලම අරගෙන භුක්ති විඳින්න පටන් ගන්නකොට දැවෙනවා දැවිල්ලා පුදුමයි. දැන් මේක මමෙක් නැති කරගත්තට පස්සේ අවබෝධය තුලින්ම උන්නත් දාහයි මලත් දාහයි, තිබුණත් එකයි නැති වුණත් එකයි කොහොමත් එකයි, ප්‍රශංසාත් එකයි නින්දාවත් එකයි, ඉර පෑවුවත් එකයි නොපෑවුවත් එකයි. මොකද හේතුව? ආලෝකයේ සහ අන්ධකාරයේ ඉක්මවා යන දර්ශනයක් තියෙන නිසා. ඉතින් කෙනෙක්ගේ අවබෝධයෙන් තව කෙනෙකුට වැදගත් වෙන්නේ නැහැ. ඒක වැදගත් වෙන්නේ තමන්ගේ අවබෝධය පිණිස තමන් වැඩ කටයුතු කරනවා නම්. එනිසා අප්‍රමාදී විහරණයෙන් අවදි වෙන්න ඕන. කොහොමද අප්‍රමාදී විහරණය ලබන්නේ? එයා මේ ලෝකේ නතර වෙලා නැත්තම් අන්න එයාට කියන අප්‍රමාදී විහරණයටපත් වෙලා. ලෝකේ නතර වෙනවා කියන්නේ මොකක් හරි සංඥාවක් අල්ලගෙන නතර වෙන එකට, විඥානයක් අල්ලගෙන නතර වෙන එකට කියන ලෝකය අල්ල ගන්නවා කියලා, ප්‍රමාදය කියලා. අප්‍රමාදී විහරණය කියලා කියන්නේ එයා ඇස තුල, කන තුල, නාසය තුල, දිව තුල, ශරීරය තුල, මන තුල නතර වෙලා නැහැ, ප්‍රමාදේ නැහැ. අප්‍රමාදී භව කියලා කියන්නේ අකාලික භවට. අප්‍රමාද විහරණය කියලා කියන්නේ ඒක. නිර්වාණය ඉලක්ක කරන්න ඕන විදියට ඉලක්ක කරන්න. පුජ්‍යල සංඥාවෙන් නිර්වාණය ඉලක්ක කළාට කවදාවත් හම්බ වෙන්නේ නැහැ. දැන් මේ කොච්චර කතා කළත් පුජ්‍යලයට බැහැ පුජ්‍යලයා ඉක්මවා යන්න. දැන් මේ පුජ්‍යලයාවම තියාගෙන පුජ්‍යලයාගෙම වැඩ අරගෙන පුජ්‍යලයාටම කියනවා, ඉතින් ඔන්න මෙහෙම බණක් කියනවා, ඔන්න අහන්න අහලා ඔයා ඉක්මවා යන්න කියලා. නමුත් බොහොම පරිස්සමෙන් ධර්මයේ දෙන උපදේශයේ පිළි අරගෙන පුජ්‍යලත්වයේ පසකදා ධර්මයේ සිත් යොමු කළොත් පමණක් පුජ්‍යලත්වයෙන් නිදහස් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පුජ්‍යලත්වයටම බැහැ, පුජ්‍යලත්වය ඉක්මවා යන්න. දැන් ඉනිමගක් කියමුකෝ. ඉනිමගක් අපිට උඩට යන්න උදව් කරනවා. හරිනේ? නමුත් ඉනිමග ඉක්මවා යන්න ඉනිමග උදව් කරයිද? නෑනේ. ඉනිමගේ අවසාන පඩිය දක්වා යන්න ඉනිමග උදව් කරනවා. ඊට පස්සේ අවසාන පඩිය උඩට ගිහිල්ලා හිටගෙන ඉන්න එක තියෙන්නේ. ඒ වගේ තමයි ඔබේ ඉන්ද්‍රියන් කියන්නේ පඩිපෙලක් නා. ඔබේ චින්තනය කියන්නේ පඩිපෙලක් නා, ඉනිමගක් නම්. ඒ ඉනිමගේ ඉහළටම යන්න ඔබට උදව් කළත් ඔබේ ඉන්ද්‍රියන් ඉක්මවා යන්න, අර ඉනිමග ඉක්මවා යන්න උදව් කරන්නේ නැහැ. වගේම ඉන්ද්‍රියන් තුල ශක්තිය නැහැ. ඉනිමගේ ශක්තිය නැහැ, ඉනිමග ඉක්මවා යන උදව් කරන්නේ. ඉන්ද්‍රියන් වල ශක්තිය නැහැ, ඉන්ද්‍රිය ඉක්මවා යන්න උදව් කරා. අන්න එතෙන්දි තමයි තේරෙන්නේ ලෝතර බුදු කෙනෙක් කියන්නේ මොන තරම් උත්තරීතර කෙනෙක්ද. වචන නැහැ. උන්වහන්සේ මේ ලෝකේ පහළ නොවෙන්න අපි ඔක්කොම අන්ධකාරයේ. දැඩි අන්ධකාරයක ඉන්න මිනිස්සෙකුට මොන පැත්තට යන්න කිව්වත් ඒ මිනිස්සු ඒ පැත්තට යනවා, මේ පැත්තට යනවා. මොකද ඒ මිනිස්සුන්ට පේන්නේ නැහනේ. අන්ධයෙකුටත් කිව්වොත් ඔතනින් යන්න එපා මෙහෙන් යන්න කියලා, ඔය සමහර කොල්ලෝ එහෙම වැඩ කරනවා. අන්ධය අල්ලලා මඩවලවල් වලට දානවා, ඔතනින් පල්ලෙහාට අඩියක් තියන්න කියලා මඩට දානවා. පහුවෙදනේ ඒ වීලුවට කරන වැඩක් තියෙනවා එහෙම වෙලාවට. ඒ වගේ මේ පුහුදුන් ඉන්න මිනිස්සු, මේ මෝඩ මිනිස්සු, අඥාන මිනිස්සු දේශපාලකයෝ රවට්ටනවායි කියන එක පුදුමයක් නෙමේ. ආගම්කාරයෝ රවට්ටනවායි කියන එක පුදුමයක් නෙමේ. මේ යකු රවට්ටන්න පුළුවන්. මේ මන්ත්‍රයේ කියන සියලුම ප්‍රශ්න දුරු වෙනවා කිව්වොත් අනේ මන්ත්‍රයේ කියවනවා. මේ දෙයියෝ අදහන්න ඔබේ ඔක්කොම ප්‍රශ්න දුරු වෙලා යනවා කිව්වොත් ඒ දෙයියෝ අදහනවා. ගැඹුරු බුද්ධියක් තියෙන මිනිස්සෙක් තමයි නතර වෙලා කල්පනා කරන්නේ. පොඩ්ඩක් මිනිහා ෂුවර් නෑ, පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ඕන කියලා. අපි වුණත් පාරක් ඇහුවාම සමහරලාට ඒ කියපු විදිය ෂුවර් නැහැ කියලා අපිට හිතුනොත් අපි තව කෙනෙක්ගෙන් අහනවා. මොකද එක්ක නොදන්න කමට කියනෝ, නැත්නම් හිතාමතා පාර වරද්දල කියනවා. එහෙම වෙච්ච අවස්ථා තියෙනවා. නොදන්න කමට කියනෝ, හිතාමතා පාර වරද්දල කියනවා. ඒගොල්ලෝ මේ ඉන්නවා. මේ සමාජෙත් එහෙමයි. නොදන්න කමට නිවන පිළිබඳව දේශනා කරන අය ඉන්නවා, හිතාමතා වරද්දල දේශනා කරන අය ඉන්නවා, හරියට දේශනා කරන අය ඉන්නවා. හරියට දේශනා කරන තැනක් ඔබ හොයාගන්නේ කොහොමද? හරියට දේශනා කරන තැනක මෙලෝ සංඝාරදයක් තේරෙන්නේ නැහැ. ඔන්න හොයාගන්න කරේ. මොකද්දෝ කියනෝ මට තේරෙන්නේ නැහැ. ඒ තේරෙන්නේ නැහැ කියන හැම මොහොතකම ප්‍රශ්නාර්ථ ලකුණ මතුවෙන හැම මොහොතකම ඔබට එහෙම දෙන්නෙම ඒ කාරණේ ඔබට විදර්ශනාවට මඟ පාදන්න. විදර්ශනාව තුළින් චින්තාමය ප්‍රඥාව හටගන්නෝ. චින්තාමය ප්‍රඥාව ප්‍රබල වෙනකොට සක්කාය දිට්ඨියට පවතින්න බැරි වෙනවා. මොකද මෙතන ආලෝකයේ පහළ වෙනකොට අඳුරේ මෝහයේ පවතින සක්කාය දිට්ඨියට පවතින්න බැරි වෙනවා. ඔබේ උපරිම ආලෝකයේ උදා වෙන තැන සක්කාය දිට්ඨිය මෙතනින් ඉවත් වෙලා යනවා, දුර වෙලා යනවා. තේරුණාද? දැන් ඔය නීතියක වුණත් එහෙමනේ. වැරද්දක් කළා මිනිහා නිවැරදිකාරය වෙන්න හදනවා. නිවැරදිකාරය වෙන්න හදනකොට සාක්ෂි ගෙනල්ලා 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 ඔක්කොම පෙන්නුවට පස්සේ මිනිහා අවසානයේ මොකද කොතෙන්ද දෙන්නේ? වැරදිකාරය කියලා ප්‍රතික්ෂේප කරන්න බැරි තැනට එනවා. ඊට පස්සේ වැරද්ද පිළිගන්නවා. ඊට පස්සේ දඬුවම් හම්බ වෙනවා. ඒ වගේම තමයි විනෝතුනේ මේ සක්කාය දිට්ඨිය තියෙන එක්කෙනා මේ සක්කාය දිට්ඨිය නිවැරදි වෙන්න හදනවා. නොයිකුත් දේලා අපි හොඳ අදිනීතිඥයෙක් වගේ අපි මේකට සාක්ෂි සපයනවා. මේ මම කියන හැඟීමක් අරගෙන මෙයා ඉදිවෙනවා. අපි වෙන්න නොතන උඹට අයිති දෙයක් නැහැ කියලා. එයා කියනෝ නෑ මේක අයිති මට. නෑ නෑ නුඹට ඔය අයිති නෑ ඕක. මොනවද සාක්ෂි? සාක්ෂි ගේන්න ඕන මෙන්න මේක තමයි පඨවි ධාතුව. මේක තමයි ආපෝ ධාතුව. මේක තමයි තේජෝ ධාතුව. මේක තමයි වායෝ ධාතුව. මේ හතරෙන් තමයි ඔබ හැදිලා ඉන්නේ. ඔබේ ආයුෂ මෙච්චරයි. එතකොට ඔබයි කියන එක්කෙනාව ඕ විසිරිලා යන අවුරුදු 100ක් ඇතුළත ඇතද? ඒක තමයි සාක්ෂිය. ඇත්ත නේන. ඊළඟට ඔබේ ඔළුවේ මේ මනස මගේ ඒ උනාට ශරීරයනේ ඔබ කිව්වේ හරි මනස මගේ කියලා කියනවා මම ආයනේ මමයා. එතකොට අපි ඒකට නීතිඥ මාර්ගෙන් අපි ආයි සපයන උත්තර කොහොමද? ඔබ ඇසින් ගන්නා ලද ඉපදුනාට පස්සේ ගන්නා ලද රූප, කනින් ගන්නා ලද ඔබ ආගම් දර්ශන ජාති වාද කුල මල ඒ ભેද දෘෂ්ටි ටික සුතමේ ඥානය දර්ශන ඥානය ඊට පස්සේ නාසයෙන් ගත්ත ඒ විඥාන ධාතු ඥානය ශරීරයෙන් ගත්ත දැනුම ඊළඟට ඒවා එකතු කරලා ඔබ කැමති පරිදි නිර්මාණය කරලා හදාගන්න නිර්මාණ දර්ශන ආදී තමයි ඔබ ඔය පුරවාගෙන ඉන්නේ. ඔබ ගෙනාවේ නැහැ කිසි දෙයක්, ගෙනියන්නෙත් නැහැ කිසි දෙයක්. ඇත්තද? ඔව් ඇත්ත. ඒ කියන්නේ ඉතින් මට මුකුත්ම අයිති නැද්ද? ඔව් අයිති නැහැ ඔබට. ඉතින් හරියටම අපි පෙන්නකොට හරියට අර ඒ කියන්නේ මෙයාට මග අරින්න බැරි වෙන විදියට සාක්ෂි ඔප්පු කරනකොට අරයට උත්තර නැති වෙනවා මමත්වයට. මමත්වේ හරි 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 එක්කෙනෙක් එයා එක එක කතන්දර කියනවා. එයාට අපි හරි විදියට විශේෂඥා ආකාරයෙන් උත්තර සපයන්න. දැන් මම මේ නිවන් මග හොයනකොට මට කියපු කතන්දරේ මට සක්මන් මළුවේදී මට කියපු කතන්දරේ මට තාම මතකයි. එයා මට කිව්වේ පළවෙනියෙන් ඇවිල්ලා කිව්වේ දේ තමයි හිත මම ආයනේ මාරය කියලා කියන්නේත් එයාට. එයා ඇවිල්ලා කියනවා ඔබ තාම තරුණයි. දැන් මම මොකටද ඔබ හොයන්නේ? සමහර විටක මෙතන ඉන්න පින්නතුන්ටත් ඒක එනවත් දන්නේ නැහැ. ඔබ තාම තරුණයි. දැන් මම මොකටද තව කාලයක් ගිහිල්ලා දකින්න පුළුවන්. ලබන සතියේ දේශනේ තියෙනවනේ, ඒතකොට දකින්න පුළුවන්. ලබන අවුරුද්දෙත් තියෙනවනේ දේශනේ, දකින්න පුළුවන්. ඔහොම සිතක් එනවනම් ඒ සිතෙන් ආයි හැරිලා අහන්න ඕන ඒක ඇත්තනේ කියලා එක පාට බාරගන්න එපා. හා ඊළඟ පාර එන දවසේ බස් එකේ හැපිලා මම මගදී මලු. ඈ ඇක්සිඩන්ට් එකක් වෙලා මලු. දැන් ඉතින් ඕකට කියයි මෝසල කතා කියන්න එපා. ඕවත් කියන දේවල් දහම්දුරනේ ඔය වගේ ස්ටේතු කතා. ඉතින් ඒක තමයි මම අරගෙන ඇහුවේ. එමයයි දැන් ඔය ඩෙංගු හැදෙනවා දවස් දෙකයි තුනයි මල, සර්පෙක් කෑවොත් දෙකයි තුනයි මල, ඇක්සිඩන්ට් එකක් වුණොත් එතනම එහෙම මල. එතකොට මම තරුණයි කියන්නේ කොහොමද? අන්න එතන තමයි නිවැරදි සාක්ෂි ඉදිරිපත් කරන්න ඕන. මේ ඇත්තන්ට ඕක කියන්නේ නැති අහුවෙන්නේ නැති ඔයගොල්ලෝ. දැන් හවුදු ලබන සතියේ තියෙනවා තියෙන දේශනේ. ඇත්තනේ නැ ලබන සතියේ තියෙන නැද කමන්නේ. දේශනාව ටිකක් ඇහුණා මදිනේ. නෑ කමන්න මර රෙකෝඩින් එකෙන් ගිහිල්ලා ආනවනේ. අද කල්පනා කරන්න ටිකක් බැරි වුණානේ. පස්සේ කල්පනා කරනවා මේ. නිවැරදි සාක්ෂි ඉදිරිපත් කරන්න බැරි වුණොත් මාරෙත් තව දවසක් හරි කල් දා ගන්නවා උසාවිය. පාර්ලිමේන්තුව වගේ තමයි. ඒ 2019 වෙනකම්ම කල් යනවා උග. ඒ වගේ තමයි වෙන්නේ. ඈ එහෙම හරි කල් ගිහිල්ලා රටට හොඳක් වෙනවා නම් එච්චරයි. අපිට ඕන පාර්ලිමේන්තු කල් යනවද පාර්ලිමේන්තු රැස් වෙනවද මොකා ඉන්නවද කියන එක නෙමෙයි. මේ රටට යහපතක් වෙන මේ රටට ආදරේ ඇති මිනිස්සෙක් වෙන්න ඕන. එච්චරයි. මේ රටේ තියෙන දේවල් ටික ඔය බුල්ල ණයකාරව මේ රටේ රටට ඔච්චර ප්‍රමාණයක් ණයලු. මේ රටේ මිනිස්සුන්ට මොනවද කරලා තියෙන්නේ ණය වෙලා. මේ සියල්ල තියෙන සියලු පසුබිම් තියෙන කිලු සීසිම කරදරයක් නැති හැම පැත්තකෙම හැම සම්පතක්ම තියෙන හැම පළතුරක්ම තියෙන හැම වී වර්ගයක්ම තියෙන රත්තරන් ගොඩක වාඩි වෙලා මේ මිනිස්සු කළුගල් සල්ලියලට ගේනවා වගේ වැඩ. රත්තරන් ගොඩක් උඩ වාඩි වෙලා නිකම් යකඩ කෑලි මේ සල්ලියලට ගේනවා වගේ වැඩ. හැම දේම මේ රටේ දීති මොකට මේ මිනිස්සු වෙනවද කියලා හිතනවා. එතකොට මේ මේ එහෙම දේවල් මේ මිනිස්සු කරන්නේ ඇයි කියලා දන්නවද? සරලව පිටරටින් ගෙන්නන ක්‍රමවේදයට මැති ඇමතිවරු යන්නේ. මැති ඇමතිවරුන්ගේ සාක්කුවට කෝටි ගණන් වැටෙන්නේ එවිටයි. ලංකාවේ නිෂ්පාදනයක් කළාට ඒකෙන් ඇමතිවරයට එන්නේ නෑ ගාණක්. ඒ නිසා ලංකාවේ තියෙන වී ටික හැදලා ජනතාවට දුන්නට එහෙම ගාණක් ගන්න බෑ. නමුත් එක හාල් නැවක් ගෙන ආපු ගමන් කෙලින්ම ලක්ෂ 50 කෝටිය තමන්ගේ පර්ස් එකට හිමින් සැරේ රිංගනවා. ඒක තමයි වාසිය. ඒක තමයි වාසිය. ඔය ඇත්ත දන්නේ ඕකේ තියෙන රහ. අපිට හාල් මොන රහ වුණත් බන්න රහ වුණත් ඒගොල්ලන්ට ඒක හරි වටිනවා. ඒගොල්ලෝ බොහෝම හොඳට තුරුණුවන් සරණෙන් ඉන්නෝ. ඒ පව් මැකෙන්න හාමුදුරුවන්ට අටපිරිකරක් එහෙම පූජ කරලා මානායක හාමුදුරු වන්දනා කරගෙන පොඩි පූජාවකට එහෙම සහභාගී වෙලා පිනේ දහමේ අතේ වැඩකුත් ඒගොල්ලෝ කරනෝ පව් පින් මැක. නැත්තම් ඔච්චර කරන පව් වල හැටියට ඔය දේතුපාලකේ ඕම ඉන්නේ කොහමද? ඈ මිනිස්සු හෙනපතන විදියට ඉන්න විදියක් නැහැ. ඒ මිනිස්සු දක්ෂයි කපටි. පව් කරනෝ පව් කරලා ආයෙ ගිහිල්ලා ගංගාරාමේ කමා කරගෙන